පෙරවන් සරණයි හැම දිනාටම. හැම දිනාමත්ම අපි ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් සතියේ සෙනසුරාදා දිනයන්නි පවත්වන වූ සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලබනවා. අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 11 වෙනිදා සෙනසුරාදා දවසත්. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා පූජ්‍යපාද කුලේගම අත්දැසි ගෞරවනීය සම්දන් වහන්සේ. උන්වහන්සේ අපිට දැන් මාස කීපයක් තිස්සේ උතුම් තථාගත දේශනාවේ අග්‍රම කොටස අපිට සම්බන්ධ කරගෙන අපිට පහදා දෙමින් සිටිනවා. ඉතින් අද දවසේදීත් මේ රාෂ්ට්‍ර සිටිනව සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පාද නමද නමස්කාර කර සිටමින් ආරාධනා කර සිටිනවා අපිට ඒ උතුම් දේශනාවන් අද පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, මේ අවස්ථාවේදී සහසම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාදේ ආරක්ෂාව මේ ගමන් මඟ පුරාවට නිවන් දකිනාතුරු සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. අපි අපේ පුරුදු ධර්ම දේශනාව හා සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි කාලයක් තිස්සේ ඉඳන් කතා කරගෙන ආපු මේ මාර්තුකාව යටතේ මාර්තුකා පෙළක් අපි කතා කරගෙන ආවා. පටිසම්භිදා මග්ගේ ඥාන කතා කියන ප්‍රධාන මාර්තුකාව යටතේ තියෙන අනුමාර්තුකා පිළිබඳව. ඉතින් ඒ කතා කරගෙන මුලින් අපි සරල දේවල් වලින් පටන්ගෙන විදර්ශනා ඥානයන්ගේ ගැඹුරට යනකොට මේ දේශනාවලුත් ටිකක් ගැඹුරු වෙන බව මම මතක් කරා. ඉතින් ඒ නිසා පසුගිය දේවල් පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙකුට හා හොඳින් නුවණින් අහගෙන ඉන්න කෙනෙකුට හා ප්‍රායෝගික වඩන අයට මේ කාරණාවේ වටිනාකම තේරෙනවා. ඉතින් මේ සමහර අය මේ කියන කාරණා පවා ස්පර්ශ කරන්න සමීප වෙච්ච අවස්ථා මට ඇතැම් වෙලාවල් වල එයත් එක්ක සාකච්ඡා කිරීමේදී දැනගන්න ලැබුණා. ඉතින් ඒක බොහොම සතුටක්. ඉතින් අනිත් අයත් මේක ගැඹුරු වුණත් ඒ තැන් වලට සමීප වෙන්න තේරුම් ගන්න නම් මේක ඇසීමෙන් පමණක් නොවේ, තමන් ප්‍රායෝගිකවද යෙදෙනකොට ඒවා තමන්ටම තේරෙනවා. මේව ඇහෙනකොට තමන් මේපත් උනේ, මට අවබෝධ වුනේ මේ අවස්ථා නේද. මුලින් වචන වශයෙන් මේ පරියායන් වශයෙන් නොදැනගත්තත් තමන්ගේ හිතේ වැටෙන්නේ මේ දේවල් නේද කියන එක ඒ භාවනා හරියට භාවනා කරගෙන යන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ නිසා ඒ තමන් වඩන ගමන් මගේ සැකයක් ඇති නොවෙන්න තමයි මේවා අපි දැනගත යුත්තේ. එතකොට තමන් දන්නවා මේ තමයි යන මාර්ගේ හරි කියලා. නැති වුණොත් තමන්ට ගමන් මාර්ගේ හරි ගියත් මේ පිළිබඳව සැක ඇති වෙන්න පුළුවන්. එහෙම අවස්ථා මට කතා කරනකොට නොඑක් අයගේ තේරිලා තියෙනවා. ඒක මේ විචිකිච්ඡාව කියන නීවරණයෙන් පවා යටකරන්න හේතුව වන තමන්ගේ භාවනා ඉදිරි මාර්ගයේ ඉදිරි කටයුතු සම්පූර්ණේ අඩාල කරලා දාන්න ගුරුවරයෙක් හම්බුනේ නැත්තම් හේතු වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ ඥාන වැඩපිළිවෙලවල් දැනගෙන හිටියේ. ඉතින් ඒ නිසා මම මුලිනුත් මතක් කරා කෙනෙක් මේවා විවේචනය කරන්න පුළුවන්, මේ ඥාන වඩනවා කියලා එකක් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඇත්තටම මෙතන ඥාන වැඩිවීමක් කියන එක අපි එහෙම ඍජුව කරන එකක් නෙවෙයි. අපේ ඒ ස්කන්ධයන් පිළිබඳව උදේවැය ඥානයට පත් වෙලා මේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණයන්ට නගාගෙන නිතර නිතර භාවනා කරන කෙනාගේ හිතේ ඇතිවන නුවණේ ස්වභාවයන් පිළිවෙලක් මාලාවක් මාර්ගඵල ඥානයන් දක්වා නුවණේ පිළිවෙලක් පිළිබඳවයි මේ අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ගිය වර අවසන් කරේ බංගානුපස්සනා ඥානය තමයි අපි ගිය වර අවසන් කරේ. ඔබට මේ පේන්න තියෙනවා ඒ අපි කතා කරගෙන ආපු ඥානයන් පිළිබඳව. බංගානුපස්සනා ඥානය අපි අවසන් කරා. ඉතින් අද කතා කරන්න තියෙන්නේ බංගානුපස්සනා ඥානෙන් පසුව තියෙන ආදීනව ඥානය පිළිබඳව. එතකොට මේ ආදීනව ඥානය පිළිබඳව කතා කරනකොට ඒක ටිකක් ඒකේ කාරණා කීපයක් තියෙනවා මේ සම්බන්ධ වෙන මේ ආදීනව ඥානයටම. අපිට සප්තවිසුද්ධි පිළිබඳව කතා කරනකොට ඒ සප්තවිසුද්ධි යටතේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධිය ගත්තාම ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ සඳහන් වෙනවා නව මහා විදර්ශනා ඥාන කියලා. මහා විදර්ශනා ඥාන නමයක් පිළිබඳව ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අන්තර්ගත වෙනවා. ඒ අතර ප්‍රධාන ඥානයේ හැටියට උදයබ්බය ඥානය, ඊට පස්සේ බංගානුපස්සනා ඥානය, බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිත කම්මිතා ඥානය, පටිසංකානුපස්සනා ඥානය, සංකාරූපේක්ඛා ඥානය, අනුලෝම ඥානය කියන ඔන්න ඔය ඥාන නමය තමයි නව මහා විදර්ශනා ඥාන කියලා කියන්නේ. මේවට එහෙම නම දීලා තියෙන්නේ මේ වගේ ඉතාමත් උසස් ලෙස මේ විදර්ශනාවන් සිද්ධ වෙන නිසා. විදර්ශනාවන් කිව්වේ කෙලෙස් ප්‍රහාණයන්, කෙලෙස් කැපීමක් සිද්ධ වෙන නිසා. ඉතින් නමුත් මේ අපි ඥාන කතා කියන මේ වැඩපිළිවෙලේදී මේ බංගානුපස්සනා ඥානයෙන් පස්සේ අපිට හම්බෙන්නේ ආදීනව ඥානය. ඊට පස්සේ ආදීනව ඥානය පස්සේ හම්බෙන්නේ අපිට සංකාරූපේක්ඛා ඥානය. මේ තියෙන ආදීනව ඥානය සංකාරූපේක්ඛා ඥානය තමයි තියෙන්නේ මේ ඥාන පිළිවෙල ගත්තාම. නමුත් මේ ආදීනව ඥානයේ ඇතුලේ සංකාරූපේක්ඛා ඥානය අතර තව ඥාන තුනක් පිළිබඳව මේ නව මහා විදර්ශනාවල කතා වුණා. ඒ තමයි ආදීනව ඥානය, නිබ්බිදා ඥානය කියලා ඥානයක්, බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය කියන ඔන්න ඔය ඥාන තුනම එකතු වෙලා තමයි මේ ආදීනව ඥානය කියන එක මේ පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල තියෙන්නේ. එතකොට මේ ආදීනව ඥානය කියන තැන බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය කියන ඥාන තුනම එකතු වෙලා තියෙනවා. එතන ඒ හිතේ තමන්ට වැටහෙන ස්වභාවයන් තුනක් මේකේ අපිට අටකතාවල සඳහන් වෙනවා. ඒක අපි ඉදිරියේදී කතා කරනකොට තේරුම් ගන්න පුළුවන්. මේවා වචන තුනක් තිබුණට එකම ඥානයක්. ව්‍යංජනමේව නානත්තං ඒකත්තං කියලා එකම අර්ථයක් තියෙන්නේ. ව්‍යංජනයන්ගේ වචන මාතෘකාවල තමයි මේ වෙනසක් තියෙන්නේ කියලා. නමුත් මේවා උපදින ආකාරය ගත්තාම අවස්ථා භේදයෙන් තුන් ආකාරයක් වන නිසා මේවා නව මහා විදර්ශනාවල කොටස් තුනකට කඩලා තියෙනවා. නමුත් මේ අපේ ඥාන මාතිකා මාතිකා යටතේ එක කොටස් එක කොටසක් ඇටියට දාලා තියෙනවා. ඉතින් මේ ආදීනව ඥානය කියන එක පහළ වෙන්නෙම මේකේ මාතෘකාවෙම සඳහන් වෙනවා කතං බයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා. මේ සංස්කාර ධර්මයන් බය වශයෙන් බියගෙන දෙන සුල්ලක් වශයෙන් දැකීම නිසාම ඔහුට ආදීනව ඥානය පහළ වෙනවා කියලා. එහෙනම් මේ ආදීනව ඥානය අපිට ඇති වෙන්න පෙර අපි තුල ඇති වෙන මානසිකාරක් තියෙනවා මේ සියලු සංස්කාරයන් බය වශයෙන් වැටහෙන බව. එතකොට සියලු සංස්කාරයන් බය වශයෙන් වැටහෙන්නේ කොහොමද, කුමක් නිසා කියන කාරණාවත් බලන්න ඕනේ. ඒ නිකම්ම බය වශයෙන් වැටෙන්නේ නැහැ. ඊට උඩ මානසිකාරය බංගානුපස්සනා ඥානයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සංස්කාරයන් කියනකොට බය වශයෙන් වැටහෙන්නේ. එතකොට බියගෙන දෙන සුල්ලක් බය විය යුත්තක් ඒවා අපි ලං කරගත යුතු ඇලුම් කට යුතු දේවල් නෙවෙයි මේ සංස්කාරයෝ කියලා කියන්නේ. ඒවා බියටපත් විය යුතු බියගෙන දෙන දේවල් කියලා වැටහීම නිසාම ඒ බයගෙන දෙන දේවල් තුල අපිට ආස්වාදයක් පෙනෙන්නේ නැහැ. බයක් ඇති තැන කෙනෙක් ඒකේ ඇලෙන්න යන්නේ නැහැනි. අපි ඒක හැම වෙලාවෙම බයත් එක්ක එහි ඔහුට මහා ආදීනවක පේන්නේ. ඒකත් එක්ක ඔහු බලන්නේ මේ සංස්කාරයන්ගෙන්, ඒ කියන්නේ බයගෙන දෙන අරමුණෙන් නිදහස් වෙන්නයි බලන්නේ. ඉතින් අන්න මේ කාරණාව ඔබ හොඳට තේරුම් ගත්තොත් මේ අපේ මනස කොතෙන්ටද අරන් යන්නේ කියන එක මේ ඥාන වැඩපිළිවෙලින් තේරුම් ගන්න පුළුවන්. මොකද අපි මේ සියලු සංස්කාරයන් ගත්තාම මේ සංගත ධර්මයන් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් තමයි මේ තුන් භවය තුළම තියෙන්නේ. එතකොට මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයක් තමයි මේ වගේ පොදු ලක්ෂණ ටිකක්, ස්වභාවය කියලා කියන්නේ ස්වභාව ලක්ෂණ, පොදු ලක්ෂණ ටිකක් තමයි මේ එකක්වත් අපිට නিত্য සාරවත් මම මගේ කියලා ගත යුතු දේවල් නෙවෙයි. ඒකාන්ත සුඛයක් ඇති, ඒකාන්ත පිහිටක් පිලිසරණක් ඇති, අපිට සරණක් වන දේවල් නෙවෙයි. මේ හැම දෙයක්ම පිලිසරණක් නැති අපපටි සරණ වූ ඒකාන්තයෙන් අනිත්‍ය වන, හටගෙන නිරුද්ධ වෙන, අපිට කැමති ආකාරයකින් පවත්වන්න බැරි නිරන්තරයෙන් දුක් උපදවන දේවල් හැටියටයි මේ සියලු සංස්කාරයන් ගැන අපි නුවණින් වටහාගෙන තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ සංස්කාර ධර්මයන් තුල ජීවත් වීම පැවැත්වීම ඒකාන්තයෙන් මහා දුකක්. නමුත් මේ දුකෙන් කෙනෙකුට අත් මිදෙන්න නම් ඔහුට එහිට එයා සැපක් පිළිබඳව වැටහීමක් තියෙන්න ඕනේ. ඉතින් අන්නේ සැපය කියන එක ඒකාන්ත සැපය මොකද්ද? අපි දන්නවා නිර්වාණ සැපය කියන එක. අන්නේ නිර්වාණ සැපයට කෙනෙක්පත් වෙන්න නම් මේ කියන ආස්වාද රහිත වූ ආදීනවයක් රාසියක් වූ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම හා ඒ ආදීනවය හෝ මනාවින් දකින්න ඕනේ. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සමහර අම්මලා තාත්තලා තමන් මව් කුසේ නවවසක් දසවසක් මෙහෙසක් දරලා බිහි කරන දරුවා ඔහු තමන්ගේ ලේ කිරි කරලා ඇති දැඩි කරලා ලොකු මහත් වුණන් පස්සේ ඒ ලොකු මහත් වෙනකම් පුදුමාකාර ආදරයක් සෙනෙහසක් ඒ මව දක්වනවා. තමන්ගේ ජීවිතේ පවා දරුවා වෙනුවෙන් කැප කරලා කටයුතු කරත් පසු කාලක මේ දරුවගේ තියෙන නැහැදිච්චිකම් අගුණ ස්වභාවයන් දැකලා සමහර දරුවෝ මේ දෙමව්පියන් අත්හරින තත්ත්වයට පවා පත් වෙනවා. ඔබ ඒවා කොතෙකුත් සමාජයේ වෙන දේවල්. සමහර විට විවාහ වෙන්න ගියාම අකමැති සම්බන්ධයන් ඇති වුණාම නොගැලපෙන දේවල් නිසා දෙමව්පියෝ විසින් ඒ දරුවෝ අත්හැරලා දානවා. එහෙම අවස්ථා එහෙම නැත්තම් කරන මහා අවැඩ දෙමව්පියන්ට කරන වදහිංසා කරදර නිසා ඒ දරුවෝ අත්හැරලා දාන්නේ. ඒ තරම් බැඳීමක් තිබුණු දරුවාගේ අර මහා ආදීනව ගොඩක් පේන නිසා ඒ තරම් අලුම් කරපු දරුවා පවා අත්හරින්න හේතුනේ අර දරුවාගේ තියෙන ක්‍රියාකලාපයන් නිසා. අන්න ඒ වගේ කෙනෙක් මේ සංස්කාරයන් අත්හරින්න නම් මේ සංස්කාර මත පදනම් වෙtti මහා ආදීනව කොටක්. මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, ආදීනව ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි යාට පුළුවන් වෙන්නේ මේ සංස්කාරයන්ගේ හිත නිදහස් කරගන්න. අර කියන නිවනට පැමිණෙන්න, නිවනට හිත පක්හන්දනේ පණින්න හේතු වෙන්නේ මේ ආදීනව රාසිය දැකීම. ඉතින් අන්න ඒ නිසා මේ ආදීනව ඥාණය, භයතුපට්ඨාන ඥාණය කියන මේ දේවල් විශේෂයෙන් මේ හිතක් නිවීමටපත් වෙන්න, නිවනටපත් වෙන්න බොහෝ සෙයින් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ ඥාණය ඊටමත් මේ විදර්ශනා ගත්තාම ඊටමත් වටිනා ඥාණයක්. ඇත්තටම අපේ හිතක් අනිත් පැත්තට පෙරලන්න පුතග්ජන භාවයේ ඉඳන් ගෝත්‍ර භූ කියන පුතග්ජන ගෝත්‍රය නසලා දාන්න ආර්ය ගෝත්‍රයට පමුණුවන්න මේ ඥානීය ඉතාමත් වැදගත්. ඒ මේ ඥාන වශයෙන් කතා නොකලත් මේවා බුදුරජාණන් වහන්සේ මේ වගේ ලක්ෂණ දකින්න සැලැස්වීමෙන් ආදීනව දකින්න සැලැස්වීමෙන් හිත ඒ தත්ත්වයට පත් කරන ආකාරයේ සූත්‍ර නොතේ කුතේ කුත් හම්බෙනවා. ඉතින් අපි මේ ඥානය පිළිබඳව තේරුම් ගන්න ඒකට අදාළම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඥාන වැඩපිළිවෙල මේ මාරුතකාවන් මේ විදිහට නොතිබුණත් මේ උපමා සූත්‍ර අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මේ එකම වැඩපිළිවෙලක් නේද කියන එක අපිට තේරුම් ගන්නත් මේ ගැඹුරු ඥානයක් වන මේ ආදීනව ඥානය වටහා ගන්නත් අපි මේ ඒ සූත්‍රයක් පොඩ්ඩක් අරගෙන කතා කරමු. ඒ සූත්‍රේ මං ගන්නෙ නැහැ, මේ මං ආදීනව ඥානයේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ. නමුත් ඒ සූත්‍රේ මං එතෙන්ට එහෙම අරගෙන කතා කරන්නේ නැත්තේ ඒක ටිකක් මේ අපිට මේ දේශනාව කරගෙන යන්න බැරි නිසා මං ඒක මතකෙන් කියන්නම්. අපිට මේකට ගැළපෙන විදිහට ඒකේ අදාළ සූත්‍ර අන්තර්ගතයේ පමණක් ඔබ අහලා ඇති මේ සලායතන සංයුත්තේ තියෙන සූත්‍රයක් තියෙනවා මේ ආසිවිසෝපම සූත්‍රය කියලා. එතකොට මේ ආසිවිසෝපම සූත්‍රය විසගෝර සර්පයන් හතර දෙනෙක් උපමා කරගෙන දේශනා කරන කෙනක්. එතකොට ඒකේ සඳහන් වෙනවා ඒකේ නිධාන කතාව ගත්තොත් යම් වරදක් කරපු කෙනෙක් සමාජයේ අපරාධයක් කරපු කෙනෙකුට රජ්ජුරුවෝ දඬුවමක් වශයෙන් දෙනවා. ඒ පුද්ගලයාටත් නොදැනෙන විදිහට දඬුවමක් දෙනවා. ඒකාන්තයෙන් දෂ්ට කරොත් මරණයටම පත් වෙලා යන විතා විසගෝර සර්පයෝ හතර දෙනෙක් නානා ගති ඇති, නානා අදහස් ඇති, නානා ආකාරයේ විස ඇති මේ විසගෝර සර්පයෝ රජ්ජුරුවරු ඇති කරනවා. ඔන්න ඔය වගේ දඬුවම් දීම සඳහා, තමන්ට උපද්‍රව වලින් බේරීම සඳහා. ඉතින් මේ විසගෝර සර්පයෝ හතර දෙනෙක් ඉන්න කූඩුවකට මේ පුද්ගලයා දාලා ඒ පුද්ගලයාට ඒ උපස්ථාන කරන්න කියනවා සර්පයන්ට. ඉතින් මේ පුද්ගලයා මේක දන්නේ නැතුව ඉතින් තමන්ට රජ්ජුරුවන්ගෙන් ලැබුණු වරප්‍රසාදයක් හැටියට සලකලා අර සර්පයෝ හතර දෙනාට සමීප වෙලා ලං වෙලා ලෙන්ගතු වෙලා උපස්ථාන කරමින් ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙම ඉන්නකොට ඒ හිරකූඩුවේ ඉන්න කෙනාට හිතවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා, ඔබ ඔය ඉන්නේ මහා විසගෝර සර්පයෝ හතර දෙනෙක් මැද, ඔය එක්කෙනෙක් එක්කෙනෙක් හෝ කිපුණොත් ඔබට දෂ්ට කරොත් ඔබ ඒකාන්තයෙන් ඔතනම අළු වෙලා මැරිලා යනවා. ඉතින් ඒවා ගොඩාක් විස්තර පෙන්නනවා. කාෂ්ඨමුඛ, අග්ගිමුඛ, පූතිමුඛ, ශස්ත්‍රමුඛ කියලා මේ සර්පයෝ හතර දෙනාට සතර මහා ධාතුන්ගේ ස්වභාවය අනුව නම් කරලා තියෙනවා. ඉතින් මේ එතන තියෙන කාෂ්ඨමුඛ සර්පයා හරියට පටවි ධාතුව වගේ කියලා කියනවා. ඒ සර්පයා දෂ්ට කරොත් මේ ශරීරයේ සම්පූර්ණ ගල් වෙලා දරකඩක් වගේ පත් වෙලා දරලියක් වගේ ඇදගෙන වැටෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම මේ ශරීරයේ සුණු වෙලා යනවා. ඇතැම් සර්පයන් දෂ්ට කරාම දිය වෙලා හොදි වගේ ඕජස් ගැලලා යනවා. පූතිමුඛ සර්පයා දෂ්ට කරාම කියලා මේ විදිහට පෙන්නලා ඔබ වහා මෙතනින් මෙතෙන්ද කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී මේ මිනිස්සයා කොහොම හරි අර කාමරයේ දොර අරගෙන එළියට පැනලා දුවනවා. ඉතින් දුවනකොට මේ සර්පයෝ හතර දෙනා පසුපසෙන් එළවාගෙන එනවා. ඉතින් මේක ආරංචි වෙනාම සේවකයන්ට රජුරුවන්ට දන්වලා මේ පුරුෂයා අල්ලන්න කියලා බහලා ඇති මේ වදකෙවෝ පස් දෙනෙක් ඔසවාගත් කඩු ඇති වදකෙවෝ පස් දෙනෙක් පිටුපස්සෙන් එළවාගෙන එනවා. එතකොට මේ වදකෙවෝ පස් දෙනා හැටියට ඒ සූත්‍රය උපමා කරේ පංච උපාදානස්කන්ධය පිටම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය වදකයන් මාරයන් හැටියටයි නොයෙක් සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඔසවාගත් කඩු ඇති වදකෙවෝ ටිකක් වගේ නිරන්තරයෙන් තමන් මේ ස්කන්ධ ගැන දකින්න කියන එක දේශනා කරා. ඉතින් ඒ විදිහට මේ වදකයෝ පස් දෙනෙක් ඔහු පසුපස එළවාගෙන එනවා. මෙහෙම එළවාගෙන එනකොට මේ වදකයොන්ටත් මොහු අල්ලගන්න බෑ කියලා තේරෙනකොට තමන්ගාව ඉතාමත් වැලි කෙළියේ පටන් හිට්ටෝ මිත්‍රයෙක් එවනවා කඩුවක් දීලා ඔහු වහාම හිසකසා දාලා මරලා දාන්න කියලා. ඉතින් මිත්‍ර ස්වරූපෙන් එන නිසා මොහු අල්ලගන්න පුළුවන් කියලා ඒ පුරුෂයාත් එළවාගෙන එනවා. ඒ තමන් කුඩා කාලේ ඉඳන් හොඳින් දන්නා මිත්‍රයා හැටියට මෙතන උපමා කරේ නන්දිරාගේ අස්මිමානේ තමන් කෙරෙහි ඇතිවන ඇතුළත තියෙන ආශාව, ආත්ම ආශාවත් එක්ක තියෙන මේ නන්දිරාගේ කියලා එතන සූත්‍රයේ සඳහන් වෙනවා. මේ පුරුෂයාත් එළවාගෙන එනවා. මේ විදියට පිටුපස්සෙන් එළවාගෙන එන අය පිටුපසින් දැක දැක මොහු බයේ තැතිගෙන ජීවිත ආශාවෙන් බයේ දුවනවා. දුවනකොට දුවනකොට ගමකට ඔහු යනවා. ඒ ගමට ගිහිල්ලා ගෙදරක් ගෙදරක් ගානේ ගිහිල්ලා බලනවා. කිසිම මිනිස්සෙක් පේන්න නෑ ඒ ගෙවල් වල. බඩු මුට්ටුවක් දකින්න නෑ, වටිනා දෙයක් දකින්න නෑ. හිස් ගමක් තමයි දෙන්නේ. මේ හිස් ගම හැටියට සලකන්නේ මේ ආධ්‍යාත්මික ආයතන 6. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒවා ශුඤ්ඤෝගාමෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතකොට මේ ශුඤ්ඤෝගාමෝ කියලා කියන්නේ මේ ඇහෙන් අපි දකින දේවල් හිස් දේවල්, සාරවත් දේවල් නෙවෙයි. කණෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපිට පෙන්නන දේවල් ඇත්ත සත්‍ය නෙවෙයි. මනුස් සතර මහා ධාතු අපිට පෙන්නලා තියෙන සත්‍යෝ පුද්ගලෝ අපේ නෝන, බිරින්දෑවරු, ස්වාමියවරු ආදී වශයෙන් මිල මුදල් යානවාන වශයෙන් මේ නිස්සාර වූ සතර මහා ධාතුන් මවල පෙන්නලා දෙන්නේ මේ ආයතන තුලින්. නමුත් ඒවා නුවණින් දන්න කෙනාට මේවා අපි මවාගත්තු දේවල්, මුලා වෙච්ච දේවල්, හිස් දේවල් හැටියට තේරෙනවා. අන්න ඒ නිසා මේ ආයතන 6 ශුඤ්ඤෝගාමෝ හැටියට සලකලා තියෙනවා එතන උපමාවක් වශයෙන්. එතකොට එතනත් එයාට පිහිටන්ද පිළිසරණ වෙන්න තැනක් නැහැ. මෙහෙම ඉන්නකොට අර යාළුවා ඇවිල්ලා නැවත කියනවා, ඔබ මෙහි ඉන්න එපා. තව මොහොතකින් ගම්පාරණ සොරු ඇවිල්ලා මේ ගම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියලා. ඒ ගම්පාරණ සොරු හැටියට පෙන්වන්නේ බාහිර ආයතන 6. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්මාදී මේ බාහිර ආයතන 6 ගම්පාරණ හොරු කියලා පෙන්වන්නේ. ඇයි ඒ ගම්පාරණ හොරු හැටියට ඒ උපමා කරේ? මේ අපේ උපතින්ම ප්‍රභාෂරවෝ හිත කෙලෙස් වලින් තොර වෙච්ච හිස්ත මේ ඉන්ද්‍රියන් මුහු කරලා යනකොට, මේ ආයතන 6 මුහු කරනකොට, මේ අරමුණු ගැටෙනකොට මේවා කෙරේ ආසාව, තණ්හාව, ඊර්ෂ්‍යා, මදමාන ආදී දේවල් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ දේවල් මේ ආයතන 6න් ඇතුල් වෙන්න ඇතුල් වෙන්න. ඉතින් අන්න ඒ නිසා ඔබට වැටහෙනවා ඇති මේ බාහිර ආයතන 6 ගම්පාරණ හොරුන් හැටියට, මේ ගම විනාශ කරන හොරුන් හැටියට ඒ උපමාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔතන ඔබ ඉන්නපා, ඔය හිස් ගම වුණත් ඕකේ ඉන්නපා කියලා පිටත් කරනවා. ඉතින් මේ මිනිස්සයා නැවත දුවනවා. ඉතින් දුවගෙන දුවගෙන යනකොට අන්තිමේට මහා ගංගාවක්, විශාල ගංගාවක් ගාවට යනවා. ඉතින් පිටුපසෙන් සර්පයෝ 4 දෙනාත් එළවගෙන එනවා. වදකයෝ 5 දෙනෙක් කඩු අරගෙන ඒවා එළවගෙන එනවා. වැලි කැටියේ ඉන්න වැලි කෙළියේ ඉඳන් හිටපු තමන්ගේ මිත්‍රයාත් කඩුවක් අරගෙන එළවාගෙන එනවා තමාව මරන්න කියලා. ඉතින් මෙන්න මේ දේවල් දකිනකොට හා ගම්පාරණ හොරු හා ඉඳ ගියපු තැනත් ඒ වගේ අවධානයක් දකින කෙනාට ආදීනවයක්, බයක්ම ඇති වෙනවා. අර තමන්ගේ ජීවිත ආසාවත් එන අර වදකයන්, සර්පයන් ආදී මේවා දකිනකොට මහා බයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, අර ගම්පාරණ හොරු දැකලා මේ සියල්ලාගේ මහා ආදීනවයක් ඔහුට දිස් වෙනව නේද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් මේ කාරණා ටික නේද පෙන්වන්නේ? මේ සතර මහා ධාතු, පංච උපාදාන ස්කන්ධය আদি මේ දේවල් මේ පෙන්වේ. අපි මුලින් කතා කරපු මේ නාම රූප පරිච්ඡේද ඥානේ, පච්චේ පරිග්‍රහ ඥානේ আদি මේ දේවල් උන්වහන්සේ දන්න කෙනාටයි මේ උපමාවෙන් මේ මාර්ගය මතු කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් ඒ ආදීනව දකින කෙනා මේ ඔහුට පේනවා මෙතර මේ ඉන්න ගොඩබිම තුල කිසිදු පිහිටක් පිළිසරක් නැහැ. ඒ වගේම ගඟෙන් එහා දකිනවා ඉතාමත් ක්ෂේම භූමියක්. ඔය කියන උපද්‍රව කිසිවක් නැති දැනක් දකිනවා. නමුත් යන්න තියෙන්නේ ගඟෙන් එතර වෙන්න තියෙන. එසම මේ පුද්ගලයා බොහෝම අමාරුවෙන් කොහොමරි මේෙන් එතර වෙන්න ඕනි කියලා පසුරක් හදාගෙන පහුරක් හදාගෙන අතින් පයින් වෑයම් කරමින් අන්නර ගඟෙන් එතර වෙනවා. එතකොට ගඟ හැටියට සලකන්නේ මේ සංසාරය. එතකොට සසරෙන් එතර වෙන්න පහුර හැටියට මේ ආරෂ්ඨාංග මාර්ගය තමයි එතන උපමා කරන්නේ. එතකොට වෑයම් කරනවා කියන්නේ මේ යෝගී පුද්ගලයා අර මාර්ගයේ වඩනවා. ඉතින් මාර්ගයේ වඩලා වඩලා ගිහිල්ලා අන්තිමේට ඔහු අර එහා ඉවුරට සේන්දු වෙනවා. එහා ඉවුරට පත් උනන් පස්සේ ඔහු බොහෝම නිදහසේ නිර්භයව ආරක්ෂා සහිතව ඉන්නවා. අර සියලු සතුරෝ අර ඉවුර එහා ගොඩේ ඉඳන් සර්පයන් සූසුගාමින් වදකයෝ කඩුව අරගෙන කෑ ගහමින් ඉන්නවා. නමුත් ඔවුන්ට එතර ඉතුර ඉවුරට එන්න විදිහක් නැතුව ඔවුන් එහිම අතුරුදහන් වෙලා යනවා. එතකොට මෙන්න මේ උපමාව අනුසාරයෙන් අපිට පෙන්වන්නේ මාර්ගඥානයක් උපදින්න නම් ඒ තමන් පිහිටලා ඉන්න තැන් තුළ ඇති ආදීනවය දකින්න ඕන. එතකොට තමයි ඔහුට ඒ සංස්කාරයන්ගේ ආදීන ස්වභාවයන් දකින්න දකින්න තමයි කලකිරීම කියන එක ඇති වෙන්නේ. ඒ වගේ ආදීනව දකිනකොට මිදෙන්න හිතෙනවා. ඒ වැඩපිළිවෙල තුළ තමයි ඔහුට අන්තිමේට තමන් මේ පුතග්ජන ගෝත්‍රයෙන් අවිලා අයින් වෙලා ආර්ය ගෝත්‍රයට පත්වීම කියන එක මාර්ගඥානයන් උපදින්නේ. ඉතින් අපි ඒ කතා කරේ මේ අපි දැන් ඉදිරියට කතා කරගෙන යන්න තියෙන දේවල් වලට මේක අපිට මේ ආදේශ කරගෙන මේක නොතේරෙන කෙනෙකුට මේ කියන මාර්තුකාව ආදීනව ඥානය නොතේරෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් වීම සඳහා. හොඳයි අපි අපේ සුපුරුදු මාර්තුකාවට අපි යමු. එතකොට අපිට ඒ කතා කරන්න තියෙන්නේ අද කතා කරන්න තියෙන්නේ ආදීනව ඥානය කියන එක. එතකොට ආදීනව ඥානෙ මම මේ අපිට සූත්‍ර පිටකේ එන බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ අදාළ මාතෘකාව ඔබට පෙන්නලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකේ බලන්න මේ මාතෘකා කරනවා කතං භයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා. කිසෙයින් බය වශයෙන් වැටහීමේ ඥාණය ආදීනව ඥානිය වේද කියලා. එතකොට ඊතර ප්‍රඥාවල් දෙකක් තියෙනවා බයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං. ඥානං ඥානං කියලා ප්‍රඥාව මාර්තුකා දෙකක තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මේ බයතුපට්ඨාන ඥානය නිසාම ආදීනව ඥානිය පහළ වෙනවා. එතකොට ඒක මෙතන පෙන්නන්නේ උපාදෝ භයන්ති ඉපදීම භයක් හැටියට වැටහෙන කෙනාට ආදීනව ඥානෙ උපදින. උපාදෝ භයන්තු බයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානෙ. ඉපදීම භයක් හැටියට ඇයි ඔහුට සැල වැටහෙන්නේ? ඉපදුණු කෙනාට අන්න අර කියන ආදීනව රාසිය පේන්න ගන්නවා. ඒක අපි ඉදිරියේදී අපි මේ වර්ණාවත් එක්ක කතා කරමු. පවත්තං භයන්ති පවත්ම කියන්නේ උපදුච්ච කෙනාට ඒ ජීවත් වෙන කාලය මරණය දක්වා චුතියත් අතර කාලයට තමයි පවත්තං කියලා කියන්නේ. ඒතර උපාදෝ කියලා කියන්නේ මේ පූර්ව කර්මපත්තෙන් අලුත් භවයක ඉපදීම තමයි උපාදෝ කියලා කියන්නේ. එතකොට ඒ ඉපදීම බයක් හැටියට සැලකෙනවා. මේ කර්ම තියෙනවොත් කර්ම සකස් වුණොත් ඉපදෙන්න වෙනවා. ඉපදුනොත් ඔහුට උපන්න කෙනාට විඳින්න වෙන දුක් දකින්න නිසා උට බය වශයෙන් වැටහෙනවා. එතකොට ඊළඟ පවත්තං පවත්තං භයන්ති. ඊට පස්සේ නිමිත්තං භයන්ති. එතන මෙතන නිමිති කියලා කිව්වේ සියලු සංස්කාර ධර්මයන්ට තමයි නිමිත්තං කියලා කිව්වේ. ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු සංස්කාර ධර්මයෝ ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලට මේ සංස්කාරයන්ට තමයි නිමිත්ත. නිමිත්තං භයන්ති කියලා මේ සියලු එකදු සංස්කාරයක් කෙරෙහි ඌට ආස්වාදයක් පේන්නේ නැහැ. බය වශයෙන් වැටහෙනවා. නිමිත්තං භයන්ති. ආයුහණං භයන්ති. ආයුනේ කියලා කියන්නේ කර්ම රැස් කිරීම, කර්ම සකස් වීම. නැවත නැවත කර්ම සකස් වෙන්න වෙන්නේ මොකද? නැවත උපදින්න වෙනවා කියලා. මේ ආයෝහණයත් බය වශයෙන් දැකීම නිසා ආදීනව ඥානය පහළ වෙනවා. ප්‍රතිසන්දිං භයන්ති. මෙතන ප්‍රතිසන්දිය කියලා කිව්වේ අතන උපාදය ප්‍රතිසන්දිය කියලා දෙකක් තියෙනවා. මෙතන ප්‍රතිසන්දිය කියලා කියන්නේ ආයෝහණය, කර්ම රැස් කිරීමත් නිසා ඔහුට නැවත නැවත උපදින්න වෙන එක පිළිබඳව තමයි මෙතන ප්‍රතිසන්දිං කියලා කිව්වේ. නැවත ප්‍රතිසන්දිය කියන්නේ මිසක් මේ අර කියපු කලාපලු මේ ජීවිතේ උපාදය ගැන නෙවෙයි මෙතන කිව්වේ. එතකොට ප්‍රතිසන්දිං භයන්ති කියලා වැටහෙනවා. කර්ම රැස්සනොත් නැවත නැවත උපදින, කොහෙ උපදින්න වේද දන්නේ නැහැ කියලා. ගති, ඒ තමන්ට පහළ වෙන ගතිය පිළිබඳව, මනුස්ස ගතිය, තිරිසන් ගතිය, പ്രേත ලෝක, නිරය ආදී මේ ගතිය පිළිබඳවත් බය ඇති වෙනවා. නිබ්බන්ති, නැවත නැවත හට ගැනීම, උප්පත්ති වශයෙන් නැවත නැවත හට ගැනීම බය වශයෙන් වැටහෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, උපායාසෝ මේවා භය වශයෙන් සැලකීම නිසා ඌට ආදීනව ඥානය පහළ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ ආදීනව දැකීමත් එක්ක ඌට මේ ආදීනවෙන් නිදහස් වෙන්න නම් අන්න ඌට පේනවා අනිත් පැත්ත. අපි මුලින් කතා කරේනේ යමක් අතහරින්න නම් ඊට වඩා ක්ෂේමයක්, ආරස්ථා ස්ථානයක්, රැකවරණයක් තියෙන තැනක් පේන්න ඕනේ. මේ භවයේ තියෙන ආදීනව පෙන්නලා ඒ භවයෙන් නිදහස් විය යුතු තැන බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අනුප්පාදෝ කේමන්ති. උපදීම භයක්, හැබැයි නූපදින භව ක්ෂේමයක්, ආරස්ථා ස්ථානයක්, තමන්ට ඉන්න පුළුවන් තැනක් හැටියට පෙන්වනවා. අනුප්පාදෝ කේමන්ති සම්තිපදේ ඥානං. ආන් එතකොට මේ නිවන පිළිබඳව ඔහුට ඥානය වෙනවා මේ අනුප්පාදේ ක්ෂේමන්ති කියලා. එතකොට මේ නිවන කියලා කියන්නේ, ක්ෂේමය කියලා කියන්නේ ආරක්ෂා ස්ථානය හැටියට ඔහුට වැටහෙන්නේ මේ නිවන පිළිබඳ. අප්පවත්තං කේමන්ති. අර කියපු පවත්තං භයන්ති, අප්පවත්තං නොපැවැත්ම. මේ හටගත්ත කෙනා පවතින්න ගියොත්, ඉන්න ගියොත් දුක් ගොඩාක් උරුම වෙනවා. නමුත් නිවන තුළ එහෙම පැවැත්මක් නෑ. අපවත්තං කේමන්ති, ඒක තමයි ආරක්ෂාව. සම්තිපදේ ඥානං, මේ නිවන පිළිබඳව ඇති වෙන ඥාන. ඒ විදිහට අර අපි මුලින් කතා කරපු ආකාරයට අර ඔක්කොම ටික නිමිත්තං ආයුහණං රැස්කිරීම, නිමිත්ත අනිමිත්ත ක්ෂේමය හැටියට, ආයුහණේ අනාවියනේ ක්ෂේමය හැටියට, ප්‍රතිසන්දිය අපටිසන්දිය, මේ හැම එකක්ම නිවනට කියන නම්. එතකොට මේ බයවිය යුතු කිසිවක් මෙන්න මේ නිවනේ නැහැ කියලා මේ නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේකෙම අනිත් පැත්ත පෙන්නනවා. ඊට පස්සේ ඒ විදිහට ක්ෂේමයක් හැටියට පෙන්නවා. ඊට පස්සේ අය තවත් න්‍යායකින් පෙන්නවා, උප්පාදෝ දුක්ඛන්ති. ඉපදීම නම් දුකක්. බයතුපට්ඨාන පඤ්ඤා ආදීනවේ ඥාන. පවත්තං දුක්ඛන්ති කියලා මේ විදිහට අර ටිකම පෙන්නලා, අනුප්පාදෝ සුඛන්ති, අප්පවත්තං සුඛන්ති කියලා මේ විදිහට අර උප්පාදෝ දුකක්, හැබැයි අනුප්පාදයේ සැපයක්. ඒ සැපය කොහෙද තියෙන්නේ? සම්තිපදේ ඥානං. නිවන පිළිබඳවමයි ඔහුට ඒ සැපය වැටහෙන්නේ. මේ විදිහට පෙන්නලා ඊට පස්සේ ණය නැවත පෙන්න, උප්පාදෝ සාමිසන්ති. ඉපදීම කියලා කියන්නේ කෙලෙස් සහිත දෙයක්, ආමිස සහිත දෙයක්, කෙලෙස් වලින් යුක්ත දෙයක්. ඊට පස්සේ පැවැත්ම කියලා කියන්නේ සාමිසන්ති, කෙලෙස් සහිත තැනක් කියලා දැකලා, අනුප්පාදෝ නිරාමිසන්ති. අනුප්පාදය කියන්නේ නිවන තුල අර කියන කෙලෙස් රැස්වීම හෝ කෙලෙස් නැහැ. අප්පවත්තං නිරාමිසන්ති, නොපැවැත්ම කියන එක, ඒ වගේම අපටිසන්දිය කියන එක, අනිමිත්ත කියන තැන්වල මේ කියන කෙලෙස් නැහැ. ඒක බොහෝම නිරාමිස වූ සැපයක්. ආමිසයෙන් කියන්නේ කෙලෙස් වලින් තැවරිච්චි සැපයක් නෙවෙයි මෙතන තියෙන, නිරාමිස සැපයක් තියෙන. ඒ නිසා කෙලෙස් වලින් තැවරිච්චි සැපය තුළ ඒකාන්තෙන් දුක ගෙනත් දෙන්නේ. නිරාමිස සැපය තුළ එහෙම දුකක් නැහැ, සුඛයක් තියෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන පිළිබඳව මාතුකාව පෙන්නවා. ඊට පස්සේ උප්පාදෝ සංඛාරාති. උප්පාදේ සංඛාරයක්, ඒ කියන්නේ සකස් වෙච්ච එකක්. සකස් වෙච්ච දේ තුළ නිත්‍ය බවක් නැහැ. එතකොට ඒ නිසා මේ උප්පාදේ සංඛාරයක් හැටියට ඒක බය හැටියට දැකින නිසා ඒ සංස්කාරයන් පිළිබඳ උපාදේ පිළිබඳව ආදීනව හැටියට සැලකෙනවා. ඒ විදිහට උපාදේ පැවැත්ම සංකාරාති, ඒ නිමිත්තං සංකාරාති වශයෙන් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ ආදීනව ඥානයේ විවිධ න්‍යායන්ගෙන් පෙන්වලා දෙනවා මේ සූත්‍රයේ තුල. ඊට පස්සේ අනුපාදෝ නිබ්බහනಂತಿ, උපාදෝ සංඛාරාති අනුපාදෝ නිබ්බහනಂತಿ. එතකොට ඒ සංස්කාරයන්ගේ නිවීම අනුපාදේමයි. ඒ අනුපාදේ කොහෙද තියෙන්නේ? මේ නිවන තුල. අප්පවත්තං නිබ්බහනಂತಿ, එතන සංස්කාර සකස් වීමක් නැහැ, එතන තියෙන්නේ නිවීමක්. නැවත නැවත සකස් වීම නැහැ, එතන නිවීම. අප්පවත්තං නිබ්බාණං, නිවීමක් එතන. ඒ කොහෙද තියෙන්නේ? සම්තිපදේ ඥානං, නිවන තුළයි ඒ තියෙන්නේ කියලා. මේ විදිහට උප්පාදෝ සංඛාරා අනුප්පාදෝ නිබ්බාණಂತಿ, සම්තිපදේ ඥානං අප්පවත්තං සංඛාරා පවත්තං නිබ්බාණಂತಿ කියලා මේ විදිහට දෙක දෙපැත්තට උට හොදට වැටහෙනවා. මෙන්න මේ වැටහීම නිසාම මේ කියන සංකත ධර්මයන්ගෙන් මෙතරින් ඔහුට පේනවා කිසිදු පිහිටක් පිළිසරණක් නැහැ. අන්න අර පිළිසරණ නම් කොහෙද? අනුප්පාදය, අප්පවත්තය කියන මේ අනිමිත්ත කියන මේ නිර්වාණය තුලයි තියෙන්නේ කියලා ඌට වැටහෙන නිසා එතෙන්ට යන්නම ඔහුගේ හිත නැමෙනවා. එතෙන්ට මේ යන්න ඔහු උත්සාහය කැමැත්ත දරනවා. ඒ නිසා මේ සංස්කාරයන්ගේ නැවත 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 ආදීනව දකින්න දකින්න එයම නැවත නැවත බහුල කරන්න ඔහුට මේ සංස්කාරයන් ධර්මයන් කෙරෙහි නිබ්බිදාව කලකිරීම ඇති වෙනවා. අන්නේ නිබ්බිදා ඥානය කියලත් මේකටම සඳහන් කරලා තියෙන එක. ඒ නිබ්බිදාව ඇතිවීමත් එක්ක ඔහුට ටික ටික නිබ්බිදාව විරාගය නිරෝධය කියන මේ ඥානවලින් මාර්ග ඥානයක් දක්වා යන ආකාරය අපිට මේ සද්ධාවෙන් නෙවෙයි, අපිට මේවා තේරුම් ගැනීමෙන්ම මේවා අපිට විශ්වාස කරලා මේ තුළ යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට උපාදංච පවත්තංච නිමිත්තංච දුක්ඛංති පස්සති ආයුහණං ප්‍රතිසන්දිං ඥානං ආදීනවේ ඥානං. ආන් ඒ විදිහට උපාදේ පැවැත්ම, නිමිත්ත, දුක් වශයෙන් සැලකීම, ආයෝහණේ ප්‍රතිසන්දි ආදී මේවා ආදීනව වශයෙන් සැලකීම මේ ආදීනව ඥානය. අනුප්පාදං අප්පවත්තං අනිමිත්තං සුකන්ති ආයුහණං අප්පටිසන්දිං ඥානං සම්තිපදේ ඥානං. එතකොට අර සංස්කාරයන් පිළිබඳව ආදීනව දකිනවා වගේම නිවන පිළිබඳව අනුප්පාදෝ අප්පවත්තං කියලා ඒකේ අනිත් පැත්තටත් දකිනවා. ඉදං ආදීනවේ ඥානං පංචඨානේසු ජායති. ආංගේත විට ආදීන ඥාන ස්ථාන පහකත් පංචඨානේ සම්තිපදේ සම්තිපදේ. එතකොට මේ ඒකෙම අනිත් පැත්ත සම්තිපදේ කියන නිවන පිළිබඳව ඥානයේ පහකුත් කියන දස ඥානේ ජායන්ති කියලා මේ විදිහට ඥාන 10ක් ඔහුට උපදිනවා මේ ආදීනව මේ විදිහට සංස්කාරයන් දැකීම නිසා. එතකොට දින්නම් ඥානානං කුසලතා නානා දිට්ඨිසුන කම්පති. මේ විදිහට මේ සංස්කාරයන් පිළිබඳව අර පස් ආකාරයකින් ආදීනව දැකීම නිසාත්, නිවන පිළිබඳව ඒ විදිහට ආස්වාදයේ ක්ෂේම ස්ථානයේ නිදහස් දෙයක් හැටියට දැකීම නිසාත්, මේ ආකාර දින්නම් ඥානානං කියන්නේ මේ ආකාර දෙකේ නුවණ නිසා, කුසලතාවයේ නිසා ඔහු මේ නානා දිට්ඨිසුන කම්පති. එන් නොඑක් දුෂ්ටීන්ගේ කම්පාවට පත් වෙන්නේ නැහැ. තං ඥාතට්ඨේ ඥානං පජානට්ඨේ පඤ්ඤා තේන උච්චති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා ඔන්න ඔය විදිහට තං මේ ආකාරයෙන් ඥාතට්ඨේ මනාකොට දැනගැනීමෙන් ඥානේ පජානට්ඨේ හාත්පසින් පිරිසිඳ නුවණින් දැනගැනීමේ ප්‍රඥාව කියන මේ ආකාර දෙකෙන්ම බයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානයයි කියනු ලැබේ කියලා. ඒ ආදීනව ඥානය බුදුරජාණන් වහන්සේ විසින් ඒ සූත්‍ර පිටකයේ තුල දේශනා කරන සූත්‍ර වර්ණනාව පිළ සූත්‍ර වර්ණානේ සූත්‍ර නිර්දේශයේ බුද්ධ ජයන්ති පෙළම තමයි මේ කතා කරේ. එතකොට ඒකට අදාළ අපි මේ අට කතා විග්‍රහයනුත් සාකච්ඡා කරගත්තාම මේක අපිට තේරෙයි හොඳට. ඉතින් එතකොට අපි දැන් මෙතනදී අපි මේක යටතේ කතා කරපු ආදීනව ඥානය පිළිබඳව අපිට හොඳට වැටහෙනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව තවත් අපි සූත්‍රයකින් කතා කරා. තවත් දුනේක් සූත්‍රවල අපිට සඳහන් වෙනවා. එක සූත්‍රයක් අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. මට අංගුත්තර නිකායේ තැන හරියටම මතක නෑ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ බුදු වීමට පෙර උන්වහන්සේ මේ ධ්‍යාන හා මේ නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව හිත පත් කරගන්න කොච්චර හැදුවත් තමන්ගේ හිත කාමයන්ටම බැස ගන්නවා, කාමයන්ටම පයින්නවා. නෛෂ්ක්‍රම්‍ය හිත පිහිටන්නේම නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කරාගෙන කුමක් නිසානම් මගේ හිත නෙක්ඛම්මයන්ගේ බැසගන්නේ නැත්තේ, හේතුව මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේට, බෝසතාණන් වහන්සේට වැටහුණා කියනවා, මම කාමයන්ගේ ආදීනව මනවින් බැලුවේ නෑ, ඒකද බහුල කරේ නෑ. ඒ විතරක් නෙවෙයි, නෙක්ඛම්මයන්ගේ ආනිසංසය ගැන මම හිතුවේ නෑ, ඒකද බහුල කරේ නෑ. ඒ විතරක් නෙවෙයි, එහි මං හිත පිහිටෙව්වේ නෑ, එහි හිත සමාදන් කෙරෙව්වේ නෑ. ඒ නිසා මගේ හිත නැවත නැවත කාමයන්ටම බැස්සා, නෛෂ්ක්‍රම්‍ය හිත බැසගත්තේ නෑ කියලා. මහණෙනි, මම පසු කාලෙක කාමයන්ගේ ආදීනව මනාකොට බැලුවා. ඒ විතරක් නෙවෙයි, ඒක බොහෝසෙන් බහුල කරා. නෛෂ්ක්‍රම්‍යයන්ගේ ආනිසංස පක්ෂයේ හිතට පෙන්නලා දීලා එහි හිත පිහිටෙව්වා, එහි සමාදම් කෙරුවා. මහණෙනි, පසු කාලෙක මගේ හිත කාමයන්ගෙන් නිදහස් වෙලා නෛෂ්ක්‍රම්‍යයේ හිත පිහිටියා කියලා කියනවා. එහෙනම් මේ කාරණා දෙකක් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. අපේ හිත පැවැත්විය යුතු දෙකක් පිළිබඳව, එකක් විතරක් නෙවෙයි. ආදීනවය කියන එක පෙන්නුවාට ඒකෙන් මිදිලා ගිහිල්ලා අපිට හොඳ යහපත් තැනක්, ආස්වාදජනක තැනක් තියෙනවා කියන ඒ නිවැරදිම ආස්වාදයේ ඒකාන්ත ආස්වාදයක් වූ නිවනේ හිත පිහිටවිය යුතුයි, එහි සමාදන් කළ යුතුයි, එහි යොමු කළ යුතුයි. අන්න එතකොටයි හිත මෙතනින් නිදහස් වෙලා එතෙන්ටපත් වෙන්නේ. එහෙම නැති වුණොත් කොච්චර ආදීනව දැක්කත් ඔහු ඒක අතහරින්න කැමති වෙන්නේ නැහැ. ඔහුට පිහිටන්න තැනක්, හරියට තැනක් පේන්නේ නැත්නම් ඔහු එහිම දුක් විඳ විදහරි එල්ලි හෙල්ලි හරි ඉන්නවා. ඒකේ කොච්චර ආදීනව තිබුණා. අන්න ඒ නිසා තමයි මේ හිත අරහි අර නෛෂ්ක්‍රම්‍යයෙන් නිවනේ හිත පිහිටුවේ යුතු, නිවනේ හිත සමාදන් කළ යුතුයි කියන කාරණාව අපිට මේ විස්තර වශයෙන් ඔබට ස්පර්ශ නොවුණත් ඒවා අපිට ගොඩාක් සූත්‍රවල, ගොඩාක් තැන්වල බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි කතා කරපු අර ආසිවිසෝපම සූත්‍රයේ මනාකොට පෙන්වන්නේ ඒකයි. ඊතර පිළිබඳව පෙන්නවා, ඊතර නිදහස්සන ක්ෂේම ස්ථානයක්, ආරක්ෂා ස්ථානයක්, මෙතර ආදීනව රාසිය පෙන්වනවා. සර්පයන්ගෙන්, වදකයන්ගෙන්, ගම්පාරණ හොරුන්ගෙන් මහා බිය විය යුතු තැනක් හැටියට පෙන්නලා අතෙන්ට යන්න මඟ පෙන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ ආදීනව ඥානේ අපිට පෙන්වලා දෙන්නේ ඔන්න ඔය වගේ කාරණාවක්. හොඳයි, අපි තවෙලා තියෙන නිසා අට කතාවටත් යමු. මේ ඔබට දිස් වෙන්නේ අට කතාව, බංගානුපස්සනා ඥාන නිර්දේශය යටතේ තියෙන අපිට ආදීනව ඥානේ. එතකොට මේ බංගානුපස්සන බයතුපට්ඨානේ ඥානය, ආදීනව ඥානය, මුංචිතු නිබ්බිධා ඥානය කියන මේ ඥාන තුනම එකතු වෙලා තමයි අද අපි කතා කරන්නේ මේ නව මහා විදර්ශනා යටතේ. නමුත් මේකේ එක ඥානයක් හැටියට තමයි පෙන්වන්නේ. එතකොට මේ බයතුපට්ඨානේ ඥානය, ආදීනව ඥානය පහළ වෙන්න ඔහු ඉන්න තැන තමයි මේ භංග ඥානය කියන එක. එතකොට මේ භංග ඥානය පිළිබඳව අපි කතා කරගෙන අපිගේ අන්තිම කොටස ගත්තාම උදයබ්භ්‍යානුපස්සනාය සුපරිදිට්ඨ උදයබ්භ්‍යස්ස, උදේවැය ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම මනාකොට පිරිසිඳ දකින කෙනාට, සුපරිච්ඡින්නේසු සංකාරේසු, මනාකොටම පිරිසිඳ මේ සංස්කාරයන් දැකීම නිසා උදේවැය ඥානයන් එක්ක ලහුම් ලහුම් උපත් ලහුන් ලහුන් උපට්ඨන්තේසු ඥානි තික්කේ වහතේ උදයන් පහය බංගේ ඒවං සති සම්තිට්ඨති. එතකොට අර සංස්කාරයන් මනාකොට වැටහෙන නිසා පහසුවෙන් එළඹ සිටින නිසා ඔහුගේ ඥානය අර උදයන් පහය උදය ස්කන්ධයන්ගේ හට ගැනීමෙන් අයින් වෙලා බංගේම බිඳීම නිරෝධේම ඥානයේ පිහිටනම් කියලා අපි ගිය සතියේ කතා කරා. තස්ස ඒවං උපජ්ජිත්වා ඒවං නාම සංඛාරා බිඤ්ජති. මෙසේ සංඛාරයෝ හටගෙන මෙසේ සංඛාරයෝ බිඳිලා විනාශ වෙලා යන්නේයයි පස්සතෝ දකින කෙනාට ඒ තස්මින් ථානේ අන්න ඒ කාරණෙන් භංගානුපස්සනා ඥානං උපජ්ජති. ආගේ භංගානුපස්සනා ඥානය ඔහුට උපදිනවා කියලා අපි කතා කරා ගිය සැරේ. එතකොට මේ භංගානුපස්සනා ඥානයේ ඉන්න කෙනාට මේ සංස්කාරයන් බිඳෙන සුළු දේවල් විනාශ වෙන සුළු දේවල් තමන්ට කැමති ආකාරයට පවත්වන්න බැරි දේවල් හැටියට ඔහුට මේ වැටහෙනවා. එතකොට අන්න ඒ වැටහීමත් එක්ක තමයි ඔහුට මේ සංස්කාරයන් පිළිබඳව මහා ආදීනව ගොඩක් බයක් හැටියට දෙන්නේ ඇයි මේ සියලු සංස්කාරයන් බිඳිලා යන දේවල් නේද කියලා වැටහෙන නිසා. එතකොට මේ අපි දැන් අපි ආපහු අපේ මාතෘකාවට එමු. දැන් එතනින් අපි එහෙම බෞලීකත කරන කෙනාට භංගානුපස්සනා ඥානයේ වඩන කෙනාට මේ බයතුපට්ඨා ඥානෙ උපදිනවා. එතකොට මේ බයතුපට්ඨාන ඥානයේ බය වශයෙන් වැටහීමේ ඥානයේ හැටියට පෙන්නවා. එතකොට අපි එතන චුට්ටක් ඒකේ වචනේ අපි පදගතාර්ථය ගැන ඉස්සරලා බලලායිමු. උප්පාද පවත්ත නිමිත්ත ආයුහන ප්‍රතිසන්දීනම් බයතෝ උපට්ඨානේ පිලායෝගතෝ සප්පටි බය වශයෙන් ගහනූපගතේ පඤ්ඤාති අත්තෝ කියලා පෙන්නවා. ඒ කියලා කියන්නේ ඉපදීම පැවතීම ආදී සංස්කාරයන් ගත්තාම කර්ම රැස් කිරීම ප්‍රතිසන්දිය ආදී බියවීමට හේතු වශයෙන් සලකා දැඩි පීඩාවට පත්ව බය වශයෙන් ගැනීමේ ප්‍රඥාව කියන අර්ථයයි එතන තියෙන්නේ. එතකොට එයා මේ සංස්කාරයන් කෙරේ පිලායෝගතෝ දැඩි පීඩාවට පත්ව සප්පටි බය වශයෙන් ගැනීමේ ප්‍රඥාව කියන එකයි මේ බයතුපට්ඨාන ඥානෙ කියලා කියන. බයතෝ උපට්ඨාතිති බය වශයෙන් ඔහුට එළඹ සිටිනවලු. බයතුපට්ඨානං ආරම්භණං ඒ කියන්නේ එළඹ සිටිනවා කියන බය වශයෙන් ඔහුට අරමුණු වෙනවා. තස්මින් බයතුපට්ඨානේ අතවා ඒකට කියනවා බයතුපට්ඨානේ කියලා. අතවා එහෙමත් නැත්නම් බයතෝ උපට්ඨතිති බයතුපට්ඨාන බය වශයෙන් ඔහුට එළඹ සිටිනවා ප්‍රඥාව. බයතෝ උපට්ඨාතිති බයතුපට්ඨානේ පඤ්ඤා කියලා. එතකොට නුවණ එළඹෙන තං බයතුපට්ඨානන්ති උත්තං හෝති. අන්න ඒකට තමයි මේ බයතුපට්ඨානම් කියලා මතක් කරේ කතා කරේ කියලා සඳහන් වෙනවා. එතකොට මේ බය කියනකොට දැන් සාමාන්‍ය ඔබ අහලා ඇති මේ බය කියන දේ ධර්ම වශයෙන් අපි සැලකුවොත් මේ සාමාන්‍ය අපිට ඇති වෙන බයක් තියෙනවනේ. එතකොට ඒ බය කියලා කියන්නේ ද්වේෂය එතන තියෙන්නේ. බය කියන එක තුළ තියෙන්නේ අපි අභිධර්මයේ පැත්තෙන් කතා කරොත් බය කියලා අපි වේදනාව කියලා මේ ධර්මයක් තියෙනවා. දුක දෝමනස්සේ කියලා ධර්මයක් තියෙනවා. ප්‍රීතිය කියලා සෝමනස්සේ කියලා ධර්මයක් තියෙනවා. මොකද ඒ වගේම සංඥාව සංකාරය මේ වගේ ප්‍රීතිය සද්ධාව කියන මේ ධර්ම වශයෙන් තියෙනවා. එතකොට මේ බය කියන එක ධර්මයක් වශයෙන් විද්‍යාමාන වෙන්නේ නැහැ. එතකොට මේ බය වශයෙන් එළඹ සිටින්නේ මොන ධර්මයේද? ද්වේෂේ නැමැති ධර්මයමයි මේ බය වශයෙන් අපිට එළඹ සිටින්නේ. එතකොට දැන් මම කතා කරේ මේ ද්වේෂේ දැන් මෙතන හටගෙන කියන එක නෙවෙයි. අන්න ඒකයි මට පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට ඒ අපි හිතන බය ගැන නෙවෙයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මේ විසුද්ධි මාර්ගයේ මේක පිළිබඳව මතු කරලා පෙන්නනවා. බයතුපට්ඨානී ඥානං බයයිද? බය වීමක්ද මෙතන? බය නොවීමක් ගැනද මෙතන සඳහන් වෙන්නේ කියලා. එතකොට කියනවා මේක අර පුතග්ජනයන් සම්මුතියේ තියෙන බයක් පිළිබඳව නෙවෙයි මෙතන සඳහන් වෙන්නේ. බය කියන ආකාරයේ ගත්තු ඥානයක්. එතකොට අපි සාමාන්‍ය කතා කරනකොට බය හැටියට සැලකන්නේ එතන අකුසලයක් තියෙන්නේ දේශේනේ. එතකොට අකුසලයක්. එතකොට මේ කුසල් විදර්ශනා ඔස්සේ මේ අකුසලයක් උපදවා ගැනීමට අවශ්‍ය නැහැනි. ඒක මහා මෝඩකමක්, එහෙම යෙදෙන්නේ නැහැ. එහෙනම් මෙතන මේ බයතුපට්ටානි ඥානං කියන තැනම තියෙනවා මේ බය වශයෙන් ඇති වෙන නුවණක් මිසක් අපිට මේ අර වගේ ඇඟ වෙවුලන ලොඹ දැහැගෙන වෙන අපිට බයක් ඇති වෙලා නෙවෙයි, අර කඩාගෙන බිඳගෙන දුවන බයක් ඇති වෙලා කියන එක නෙවෙයි, ඒ බය පිළිබඳව ඥානයක්. ඒක අපි උපමාවකින් කිව්වොත් එතන විසුද්ධි මාර්ගයෙන් පෙන්නනවා ඇස්සති පුරුෂයෙක් යනකොට නුවර මහා අඟුරු වලවල් තුනක් දැකලා, මේ අඟුරු වලවල් තියෙනවා ඇතැම් විට මේ අපරාධ කරුවන්ට දඬුවම් වශයෙන් මේ අඟුරු වලවල් වලට දානවා. ඒ කාලේ මේ රාජ්‍ය කරනකොට රජුරුව විසින් යොදාගෙන හිටියා මේ අඟුරු වලවල් වලට දාන. එතකොට මේ යම් පුරුෂයෙක් යනකොට මේ අඟුරු වලවල් තුන දකිනකොට අනේ මේ අඟුරු වලට වැටෙන මිනිස්සේ වැටුනොත් මිනිස්සේ නොදැන හෝ වැටුනොත් යම් කිසි කෙනෙක්පත් වෙනවා මොනතරම් දුකක්ද, ඒකත් එක්ක ඔහුට බය ඇති වෙනවා. මේ වැටුනොත් වෙන විපතත් එක්ක මේ අඟුරු වල පිළිබඳව බයක් ඇති වෙනවා. ඒ වගේම සමහර විට ඔබ කෙනෙක් අත්විඳලා ඇති ඉවුරු කැඩිච්චි, ඉවුරු කඩා වැටිච්චි ලිඳක් ගාවට අපි ලං වෙනකොට මේ ලිඳේ මහා ගැඹුරු ඒ ලිඳේ ස්වභාවය දැක්කහම මේ ලිඳට වැටුනොත් එහෙම මේ ඉවුරක් කඩාගෙන කවුරු හරි මෙතෙන්ට නොදැන හෝ රාත්‍රියේවත් ආවොත් කියලා අන්න එතකොට ඇති වෙන බය ඔබට හිතා ගන්න පුළුවන්. ඒ බය පිළිබඳව වැටහීමක් බයතුපට්ටාන ආරම්භණම් අන්න බය වශයෙන් ඇති වෙන මේ අරමුණු කිරීමක් නුවණක් ඇති වෙන්නේ මේක ආදීනවත් එක්ක. ඉතින් අන්න ඒ නිසා තමයි මෙතන බයතුපට්ටානේ ඥානං කියලා කියන්නේ. එහෙම නැතුව අපිට අර ඇඟේ වෙවුලලා යන හිරිගඩු පිපෙන අපිට ඇති වෙන බයක් නෙවෙයි. එතකොට ඒ පොතක් යන බය කියන්නේ එතන තියෙන අකුසලයක්. මෙතන ඥානයක් පිළිබඳවයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකත් අපි මතක් කරනවා. එතකොට ඒ බයතුපට්ටානේ ඥානය කියලා කියන්නේ ඒ විදිහට තමන්ට මේ අර සංස්කාරයන් ඉපදීම පැවතීම රැස් කිරීම මේ වගේ ආදීනව පේනකොට මේ වගේ ස්වභාවයන් පේනකොට ඒ සංස්කාරයන් පිළිබඳ ඉපැද්වීම පිළිබඳ බය ඇති වෙනවා. ඒකයි උප්පාදෝ පවත්මන් නිමිත්තං ආයුහණං ප්‍රතිසන්දින් මේ වගේ බයක් ඇති වෙනවා. ඇයි ඉපදුනොත් ඔහුට අර අර අඟුරු වලකට වැටුණු කෙනෙක් මහා ලිඳකට වැටුණු කෙනෙක් ඒ වගේම රජුරෝ විසින් හුල ඉඳවන්න යොදා ගන්න මේ උල් දකිනකොට එයාට වැටහෙන්නා වගේ මේ ඉපදීම කියන එක තුල මහා බයක් ආදීනවයක් වැටේනවා. ඉතින් අන්න ඒක තමයි මෙතන බයතුපට්ටානේ. එතකොට ඊට පස්සේ ඒකත් එක්කම මේ බයතුපට්ටාන ඥානය පහළ වීම නිසාම ඔහුට ඒ සංස්කාරයන් පිළිබඳව ආදීනව වැටහෙන්න ගන්නවා. ඒක ආදීනවේ ඥානයේ හැටියට පෙන්නවා. එතකොට මේ ආදීනවේ ඥානය කියන එක පෙන්නන්නේ බයතුපට්ටාන ඥානයට අනුතුරුව. එතකොට අපි බලමු එක ආදීනවේ ඥානන්ති බුම්ම වචන මේව බුම්ම භූමි වචන මේව ආදීනවේ ඥානය. ඒ කියන්නේ අපිට පෙළේ සඳහන් කළ විභක්තිය තමයි මෙතන පෙන්වන්නේ. විභක්තිය ඒ කියන්නේ බයතුපට්ටානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා මේ සම්බන්ධ විභක්තිය කියන එකයි බුම්ම වචනය කියලා. යාච බයතුපට්ටානේ පඤ්ඤා යංච ආදීනවේ ඥානං යාච නිබ්බිදා ඉමේ ධම්මා ඒකට්ටං ව්‍යංජනමේව නානත්තන්ති කියලා නට කතාවේ අපිට පෙන්නනවා. අර අපි මුලින් කතා කරපු බයතුපට්ටාන ඥානයක් තියෙනවනම් යංච ආදීනවේ ආදීනව වශයෙන් වැටහීමේ ඥානයක් තියෙනවනම් නිබ්බිදාව කියලා කියන්නේ මේ සංස්කාරයන් කෙරෙහි ඇතිවන කලකිරීමේ ඥානය. ආදීනව නිසාම සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති වෙනවා. එබඳු කලකිරීමක් පිළිබඳව කියන මේ ඉමේ ධම්මා මේ ඥානයන් ඒ කට්ටන් එකම ස්වභාවයක් ගන්නේ වචන විතරයි නානත්ති වචන ව්‍යංජන මේව නානත්තන්ති කියලා මේ පටිසම්භිදා මග්ගයේ පෙන්වලා දීලා තියෙනවා කියලා පෙන්වනවා. ඊට පස්සේ නමුත් ඒකමේව උච්චාපණම්පි අවස්ථා භේදයෙන්. නමුත් මේ එකක් වශයෙන් අර්ථ වශයෙන් එකක් වශයෙන් උනත් අවස්ථා භේදේන මුංචිතු කම්මිතාදී විය තිවිදමේව හෝති. හැබැයි අවස්ථා භේදයෙන් කියන්නේ මේ උපදින ආකාරය වශයෙන් නම් තුන් ආකාරයක් ගන්නවා. ඒ නිසා තමයි මේක ආකාර තුනකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ බයිතුපට්ඨාන ඥානයේ පහළ වීම නිසාමයි ආදීනව ඥානයේ පහළ වෙන්නේ. ආදීනව ඥානයේ නිසාමයි ඔහුට නිබ්බිදා ඥානයේ පහළ වෙන්නේ. එතකොට මේක පිළිවෙලට අවස්ථා තුනකදී පහළ වෙනවා. නමුත් එකම ඥානය නමුත් අවස්ථා භේදයෙන් තුන් ආකාරයක් ගන්නවා කියලා මේ අට කතාවේ සඳහන් වෙන. ඉතින් ඒක එහෙමම තමයි. ඉතින් එතකොට ඒ නිසා තමයි කියන්නේ තස්මා බයිතුපට්ඨාන ආදීනවානුපස්සනාසු සිද්ධාසු නිබ්බිදානුපස්සනා සිද්ධාන්තා හෝති කියලා කියවන්නේ ඒකට. ඒ නිසා යම් හේකින් මේ බයිතුපට්ඨාන ආදීනව ඥානයේ සිද්ධ වුනම් පස්සෙම නිබ්බිදානුපස්සනාව සිද්ධ වෙනවා කියන නිසා තමයි මේක අවස්ථා භේදින් තුනක් හැටියට පෙන්නලා තියෙන්නේ එකම ඥානය උනත්. හොඳයි, අපි ඉදිරියට යමු. එතකොට ඒකේ තියෙන සබ්බ සංඛාරාණං ආරම්භණං බංගානුපස්සනං ආසේවනං තස්ස භාවෙන් තස්ස බහුලීකරොන් තස්ස. එතකොට සියලු සංස්කාරයන් බංගාරම්භණං බංගානුපස්සනං. එතකොට සියලු සංස්කාරයන් අර ඉස්සරෝම කතා කරපු මේ භංගයේ බිඳීම විනාශ වීම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකීම නිසා ඒ ඥානයේ සංස්කාරයන් පිළිබඳව ඥානයේ ආසේවනයේ භාවිතා කරන බහුලීකත කරන කෙනාට තිබව චතු යෝනි පංච ගති සත්ත්ව විඥාන ඨಿತಿ නව සත්තා වාසේසු ප්‍රභේදකා සංඛාරා සුකේන ජීවිතු කාමස්ස බීරුක පුරිසස්ස සීහ ව්‍යග්ග දීපි අච්චතරච්ච යක්ක රක්ක චණ්ඩ ගෝණ චණ්ඩ කුක්කුර පබින්න මද චණ්ඩ හත්ති ගෝර ආසිවිස ඒ වගේම අසනිච්චක්ක සුසාන රණ භූමි භූමි ජලිතංගාරකාසු ආදයෝ විය කියලා කියන අපි ඒක කතා කරමු. මෙතන මේ කතා කරේ අර විදියට බංගානුපස්සනා ඥානයෙන් තුලින් සංස්කාර ධර්මයන් විනාශ වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන්නේ හටගත් සැනින් බිඳිලා යන්නේ කියලා මේ වගේ නිස්සාරවත් ස්වභාවය දකින කෙනාට ඒ නුවණ භාවිතා බහුලීකත කරන කෙනාට තිබව කියලා කියන්නේ භව තුන කාම භව රූප භව අරූප භව ආදී භව තුනත් චතුර්යෝනිය කියන මේ උපත්ති ස්ථාන අණ්ඩද ජලාබුද ආදී මේ පංච ගති කියලා කියන්නේ විඥානයේ පිහිටන පංච ගති පහ දිව්‍ය ලෝක මනුස්ස ලෝක ආදී මේ ගති සත්ත්ව විඥාන ස්ථಿತಿ විඥානය පිහිටන සත්තන නානත්ත කායනානත්ත සංඥාදී මේ විඥානයේ පිහිටන තැනුත් නව සත්තා වාසේසු සත්වයෝ වාසය කරන තැන් කියන මේ සියලු දේ යම් කෙනෙක් උපදිනවනම් පවතිනවනම් හටගන්නවනම් මේ කියන තුන් භවය සතර යෝනිය ගති සත්තාවාස විඥානස්ථಿತಿ ආදී මේ ප්‍රභේද කර සියලු සංස්කාරයන් පිළිබඳව ඔහුට ඇතිවෙනවලු උපමාවකින් පෙන්නනවා. සුකේන ජීවිතු කාමස්ස සැපසේ ජීවත් වෙන්න කැමති කෙනෙක් ඒ වගේ බීරුක පුරිසස්ස බය සහිත බිය සහිත සැපසේ ජීවත් වෙන්න කැමති කෙනෙකුට සිංහ ව්‍යාග්‍ර සිංහයන් ව්‍යාග්‍රයන් වලසුන් ඒ වගේ යක්ෂයන් රාසයන් ඒ වගේම යක්ක රක්ක ගෝණ කුක්කුර නපුරු චණ්ඩ ගෝණන් නපුරු ගෝණන් නපුරු මිනිකන බල්ලන් ආදී මේ සත්තු ඉන්න තැනකට හෝ මදවැහෙන චණ්ඩ හත්තින් එවන් ගෝර ආසිවිසයන් විෂගෝර සර්පයන් අසනිච්ච හෙනහඬ ඒ වගේම සුසාන භූමි රණ භූමි දිලිසෙන අඟුරු වලවල් ආදී වශයෙන් ඔහුට වැටහෙනවලු මේ සියලු සංස්කාරයන් පිළිබඳව අර කියපු බංගානුපස්සනා ඥානීය තුලින් ආපහු මං ඒක කියනවා බංගානුපස්සනා ඥානිය තුලින් නැවත නැවත සංස්කාරයන් විනාශ වෙනවා බිඳීම නිස්සාරවත් බව දකිනකොට ඔහුට අර කියපු සත්වෝ වාසය කරන තැන් තුන් භවය විඥාන ස්ථಿತಿ ගති සත්තා වාසාදී මේ සියල්ලම හරියට වැටහෙනවලු සැපෙන් ජීවත් වෙන්න කැමති බය පුද්ගලයෙක් අර කියන මහා නපුරු වනසත්තුන් ඉන්න තැනකටපත් උනා වගේ සිංහයන් ව්‍යාඝ්‍රයන් රාක්ෂයන් වග වලසුන් නපුරු ගෝනු නපුරු මිනි කන බල්ලන් ඉන්න තැනකටපත් උනා වගේ ඒ වගේම මද වෑන හස්ති ගෝර ආසි විසගෝර සර්පයන් ඒ වගේම අපිට එකපාරම හෙනහඬ ගහන තැනකට ගියොත් අකුණු ගහන තැනකට මහ සෝනක් ගාවට ඇද ගිහින් දැම්මොත් ඒ වගේම යුද්ධයකට යුද භූමියකට අපි වැටුනොත් එහෙම අඟුරු වලක් අඟුරු වලවල් ආදී මේ වගේ වැටහෙනාලු අන්න අර කියපු සංස්කාර ධර්මයන් මේ උපමාවකින් පෙන්නේ යම්සේ අර පුරුෂයාට මේ වගේ තැනකටපත් වුනොත් ඔහුට යම්සේ මේවා ආදීනෝ භය වශයෙන් වැටහෙන්නේද ඒ වගේ වෙනවා ඊට පස්සේ විය මහා භයං හුත්වා මහා භයක් හැටියට වැටහෙනවලු උපට්ඨාති ඔහුට මහා භයක් වශයෙන් වැටහෙනවා කුමක් නිසාද තස්ස අතීත සංඛාරා නිරුද්ධා අතීත සංඛාරයෝ නිරුද්ධයි පච්චුප්පන්නා නිරුද්ධಂತಿ මේ වර්තමාන සංස්කාරයන් බිඳෙනවා විනාශ වෙනවා පේනවා අනාගතාපි ඒවමේව නිරුද්ධිස්සති इति පස්සතෝ ඒතස්මින් තානේ බහිතුපට්ඨානි ඥානං uppajjati අන්න ඒ විදිහට අතීත සංස්කාරයෝ සියල්ල නිරුද්ධ වෙලා වර්තමාන සංස්කාරයෝ මේ නිරුද්ධ වෙනවා අනාගත සංස්කාරයොත් මේ ලෙසම නිරුද්ධ වෙලා විනාශ වෙලා යනවා නේද කියලා මේ තුන් කාලයෙන් මේ සංස්කාරයන් පිළිබඳව විනාශය නැතිවීම නිස්සාර ස්වභාවය දකින්න දකින්න අන්න යාට මේ ස්ථානේ තස්මින් තානේ බහිතුපට්ඨානේ ඥානං uppajjati. නිතන උට මේ බහිතුපට්ඨාන ඥානෙ උපදිනවා. එහෙනම් ඉපදීම කියන එක බිය වියුක්තක්. පැවැත්ම බිය යුතු වියුක්තක්. කර්ම රැස් කිරීම බිය වියුක්තක්. නැවත නැවත හට ගැනීම ප්‍රතිසන්දි බිය වියුක්තක් හැටියට වැටහෙන්නේ මෙන්න මේ කියන සංස්කාරයන්ගේ ස්වභාවය දකින්න. තස්ස තං සබ්බ භව යෝන ගති විඤ්ඤාන ස්ථಿತಿ සත්තා වාසේසු තස්ස මෙසේ භාවනා කරන කෙනාට බහුලීකත කරන කෙනාට ඒ බය කියපු බයිතුපට්ඨාන ඥානය දැන් ඔහු ඒක නැවත නැවත භාවිතා කරන බහුලීකත කරන කෙනාට සබ්බ භව සියලු භවයන් අර කියපු උපත් ස්ථාන යෝනි පංච ගති විඤ්ඤාන ස්ථಿತಿ නව සත්තා වාස නේවථානං න ලේනම් න ගතින් න පටිසරණම් පඤ්ඤායති මේ එකදු තැනක තමන්ට ආරක්ෂා ස්ථානයක් පිලිසරණක් පිහිටක් තමන්ට රැකවරණයක් පෙනෙන්නේ නැහැ වශයෙන් ඔහුට වැටහෙනවලු එක් සියලු කිසිම භවයක සියලු සත්වෝ වාසය කරන සත්තා වාසයක ආරක්ෂාවක් රැකවරණයක් පිලිසරණක් පේන්නේ නැහැ කියලා ඔහුට වැටහෙනවලු මෙන්න මේ ඥානේ බහුලීකත බහුලීකත භාවිතා කරන කෙනාට පඤ්ඤායිති සබ්බ භව යෝනි ගති විඥාන ස්ථಿತಿ සත්තා වාසේසු සත්තා වාසේසු සංඛාරේසු ඒ සියලු ස්ථානයන් සියලු සංස්කාරයන් කෙරෙහි ඒක සංඛාරේපි එක සංස්කාරයක් කෙරෙහි පත්තනාව පරාමාසාව ප්‍රාර්ථනා කිරීම වශයෙන් හෝ ස්පර්ශ කිරීමෙන් හෝ නැහොති ඒවා කිසිවක් ස්පර්ශ කරන්න අල්ලන්න හිතෙන්නේ නැහැ අර අපේ සූත්‍රවල පෙන්වන්නේ හරියට විසගෝර සර්පේ දුරින්ම දුරු කරන්න ආසේ ඔහු ඒ සර්පයා පයින් හෝ ස්පර්ශ කරන්න කැමති වෙන්නේ ඔහු දුරින්ම දුරු කරන්නා හා ඒවා කිසිවක් ප්‍රාර්ථනා කිරීම හෝ ස්පර්ශ කිරීමට ඔහු කැමති වෙන්නේ නැහැලු. තයෝ භවා තුන් භවය වීතච්ච තංගාර පුන්නා අංගාරකාසෝසු ඇවිලෙන ගිනි අඟුරු වලක් වගේ පේන්න ගන්නවලු මේ තුන් භවයෝම චත්තාරෝ මහා භූතා මේ සතර මහා භූතයෝ ගෝර විසා ආසිවිසෝවිය සතර මහා භූතයෝ ගෝර විස ඇති ආ සර්පයෝ වගේ පේනවලු මේ එක් එක් සර්පය දෂ්ට කරොත් මරණයට හෝ මරණ මාත්‍ර දුකට පත් වෙනවා වගේ පටවි ධාතුව කිපුණොත් අපිට නොයේක් දේවල් ඇති වෙනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේවට අපි උපස්ථාන කරන්න ඕන, සර්පයාට උපස්ථාන කරන්න වගේ. ඉතින් එකක් එකක් කිපුණොත් අපිට එක්කෝ සෙම වැඩි වෙනවා, පිත වැඩි වෙනවා, වාතය කිපෙනවා. මේ එක එක එකක් හරි උස්සන්න වුණොත් නිරන්තරයෙන් අපිට දුක හෝ මරණයට, මරණ මාත්‍ර දුකකට පත්වෙන. ඒ නිසා මේ සතර මහා භූතයෝ ගෝර විසාසි ආසිවිසෝ, ගෝර විස ඇති සර්පයන් හැටියට පේනවලු ඔහුට. පංචක්ඛන්ධා ස්කන්ධ පහ, පංචස්කන්ධේ උක්කිත්තාසිකා වදකාව්‍ය, හරියට කඩුවක් ඔසවාගත්තු වදකෙක් හැටියට මේ ස්කන්ධ පහ පේනවලු. වදකෙක් මාරයෙක් හැටියට ච අජ්ජත්තික ආයතනානි සුඤ්ඤෝගාමෝවිය, අන්න මේ ආධ්‍යාත්මික ආයතන හය, ඇහැ කන නාසය දිව ශරීරේ සුඤ්ඤෝගාමෝවිය, හිස් ගමක් හැටියට පේනවලු. මම අපි කතා කරානේ මේ හිස් ගමක් කියන්නේ මොන අර්ථයෙන්ද කියලා. මේ ගම හිස් කියන්නේ අපිට මවල දෙනවා, සත්වය පුද්ගලයෝ රන් රිදී මිලමුදල් වශයෙන් මේ ආයතන හයෙන් මවල දුන්නට ඒ වගේ කිසිම හරයක් නැහැ, සත්‍ය බවක් නැහැ, හිස් දෙයක් හැටියට ඔහුට වැටහෙනවලු මේ අජ්ජත්තික ආයතන. ච බාහිර ආයතනානි ගාමඝාතක චෝරාවිය, අන්න රාසි විසප සූත්‍රයේ ආකාරයට මේ බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ මේ ගම්පහරණ හොරුන් හැටියට වැටෙනවා. සත්ත්ව විඥාන ස්ථිතියෝ නව සත්තා වාසා, සත්ත්ව විඥාන ස්ථಿತಿ විඥානයේ පිහිටන තැන් හතද නව සත්තා වාසා, සත්වයෝ වාසය කරන තැන්ද හරියට ඒකාදසයි අග්ගීහි ආදිත්තා සම්පජ්ජලිතා සජෝති භූතාවිය. ඒ සියලු සත්‍යෝ වාසය කරන තැන් විඥාන ස්ථಿತಿ ඔහුට හරියට ඒකාදසයි අග්ගී 11 ගින්නෙන් ඇවිල ගන්නා දැවෙලෙන දීප්තිමත්ව දැවෙන තැනක් හැටියට වැටෙනවලු. අපි 11 ගින්න ගැන අහලා තියෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ආදී මේ 11 ගින්නේ, මේ 11 ගින්නෙන් මේ හැම තැනක්ම දැවෙනවා හැටියට පේනවලු. සබ්බේ සංඛාරා ගණ්ඩ භූතා, මේ සියලු සංස්කාරයෝ ගෙඩියක් හැටියට, හරියට ඒ සංස්කාරයන් පිළිබඳව මේ ගෙඩියක් කියලා කියන්නේ ඇතිලත කුණු සැරව කුණුලේ පිරිලා උඩට නමුත් හමින් වැහිලා වේදනාව උපදින ගෙඩියක් හැටියට මේ ශරීරයේ ඔහුට වැටහෙනවා. මේ ශරීරයත් ඒ වගේ පිටින් අපිට ලස්සන පේනවාට ඇතුලේ අසූචි මල මූත්‍රා කෙල සෙම සොටු සැරව දහදිය ආදී මේ අසූචියෙන් පිරලා තියෙන හරියට අර වගේ සැරව පිරිච්චි ගෙඩියක් වගේ ගණ්ඩ භූතෝ විය, රෝග භූතෝ විය. මේක රෝගයක් වගේ, රෝගයක් මේ ශරීරය මහා රෝගයක් හැටියට පෙන්, රෝගයෙන් පීඩා විඳින කෙනෙක් හැටියට මේ බඳු ශරීර හටගත්තොත් නොයෙක් ලෙඩ දුක් ඇති වෙන්න පුළුවන්. අද අපි මොනතරම් ලෙඩ දුක් වලින් දුක් විඳිනවද, අන්න ඒ වගේ මෙතෙන්ද මේ රෝගයක් හැටියට මේ සංස්කාරයන් පේන. සල්ල භූතෝ, විසපේවුණු හුලක් ඇනුණු කෙනෙක් හැටියට. අග භූතෝ, තමන්ට මහා වේදනා ගෙනදෙන හටගත් දුකක් වගේ පේනවලු. ආබාධ භූතෝ විය, තමන්ට ඇතිවෙච්චි මහා ආබාධයක් වශයෙන්. ඒ වගේ නිරස්සා ආස්වාද රහිත නිස්සාර දෙයක් ඇති මහා ආදීනව රාසි භූතා හුත්වා උපට්ඨාති. මහා ආදීනව ගොඩක් එකට එකතු වුණා, එකට රැස් වුණා, මහා ආදීනව රාසි භූතා. ආන් ඒ විදිහට මහා ආදීනව ගොඩක් එකතු වෙච්චි තැනක් මෙතන හැටියට ඔහුට එළඹ සිටින. එතකොට සුකේන ජීවිතුකාමස්ස, ඒ කියන්නේ සැපයෙන් ජීවත් වෙනු කැමති, බීරුක්ක පුරිසස්ස, අර කියපුවාගේ බය සහිත සැපයෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්, රමණීයාකාර සම්ටිතම්පි, සමණීයාකාර සම්ටිතම්පි, සවාල මිග වනගහන, හරියට මනාකොට අලංකාර රමණීය වූ වනගහනයක් දැක්කත් මේ වනගහනය තුළ සවාල මිග වනගහනම් නපුරු වන සත්තුන්ගෙන් යුත් තැනක් හැටියට ඔහුට වැටහෙනවා. සසද්දුල්ලාවිය ගුහා, හරියට මේ තමන් කොටියෙක් ඉන්න ගුහාවකට පිවිසුනා වගේ වැටහෙනවලු. තමන් එකපාරම මොනහරි දෙයක් නිසා ගුහාවට ඇතුල් වෙනකොට ඒ ගුහාව ඇතුලේ මිනිකන නපුරු කොටියෙක් ඉන්නවනะ. අන්න ඒ වගේ ඒ එකපාරම ඒ වගේ කොටියෙක් සහිත ගුහාවකට තමන් ඇතුල් වුණා වගේ මේ උපමාව අනුසාරයෙන් අපි හොඳට ඒ උපමාව වැටහෙන එක අපි හිතා ගන්න ඕනේ. ඒ එකත් එක්ක මේකට ගලපන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්ම කාරණාව අර ආකාරයෙන්ම තමන්ට මේන්නේ. සගා රක්කස්ස විය ඒ වගේම රාක්ෂයන් ඒ වගේම කිඹුලන් වගේ මේ අය ඉන්න උදකම් සගාරක්ක විය උදකම් ජලයක් වගේ නපුරු මිනිකන කිඹුලන් රාක්ෂයන් ඉන්න මහ ජලයක් වගේ වැටෙනවලු. සමුස්සිතග්ගා විය ඔසවාගත් කඩු ඇති වදකේක් විය පච්චත්තික වදකේක් වගේ සවිසවිය භෝජනං විස සහිත භෝජනයක් වගේ සචෝරෝ විය මග්ගෝ මහා භයානක මිනී මරණ හොරුන් ඉදින මාර්ගයකට තමන් පිවිසියා වගේ ආදිත්ත මිව අගහරං ඇවලුණු ගයක් වගේ උයුත්ත සේනාවිය රණභූමින් රණභූමියට පත්වෙලා යුද්ධ කරන සේනාවක් තුළට එකපාරම තමන් පත් වුණා වගේ යථාහිසෝ පුරිසෝ ඒථානි සවාලක වනගහනාදී මේ ආකාරයෙන් අර කියපු නපුරු වනසතුන් ඉන්න වනයකට යම්සේ පැමිණියේද ආගම්ම බීතෝ සංවිග්ගෝ ලෝමහට්ට ජාතෝ සමන්තතෝ ආදීනවමේව පස්සති. අන්න අර කියපු කොටියෙක් ඉන්න ගුහාවකට ඒ වගේම තමන් අර කියපු වනගහනයකට හොරුන් අතට පත් වුණා වගේ කඩුගත් ඇති පුරුෂයෙක් ගාවට පත් වුණා වගේ රාක්ෂයන් කිඹුලන් වෙන ජලයකට පත් දැක්කහම තමන්ට යම්සේ වැටහෙන්නේ යම්සේද අන්න ඒ වගේ තමන්ට ලොබු දැහැ ගැනීමක් සංවිග්ගෝ සංවේගයට පත් වෙන ලෝමහට්ට ජාතෝ සමන්තෝ ආදීනවේ පස්සේ තමන්ට හාත්පස අර කියපු ත්‍රිවිධ භවයන් පිළිබඳව ත්‍රිවිධ යෝනි උප්පත්ති ස්ථාන පිළිබඳව හැම එකක්ම අර වගේ බයක් ආදීනවයක්ම ඔහුට වැටහෙනවලු. ඒවමේසෝ යෝගාවචරෝ බංගානුපස්සනා වසේන සබ්බ සංකාරේසු බයතෝ උපට්ටා උපට්ටි තේසු සමනන්තරෝ නිරස්සං නිරස්සාදං ආදිනමේව පස්සති. අන්න ඒ විදියට අර උපමාවෙන් කියපු විදියට තමන් මේ වගේ තැනකට පත් වුණොත් තමන්ට හාත්පස ආදීනව පේනවා වගේ ඒවමේවසෝ ඒ වගේ යෝගාවචරයා මේ භාවනා කරන කෙනා බංගානුපස්සනා වශයෙන් අර සංස්කාරය ධර්මයන් බිඳීම හටගෙන නිරුද්ධම විනාශ වීම දපින කෙනා සබ්බ සංකාරේසු සියලු සංස්කාරයන් කෙරෙහි බයතෝ උපට්ඨිතේසු බය වශයෙන් ඔහුට එළඹ සිටීම නිසා සමන්තතෝ නිරස්සං ඒ සාත්පසමේ සියලු උපත්ති ස්ථාන නිරස්සං කිසිම නිරස්සාදං ආස්වාද රයිස නිස්සාර වූ දෙයක් ආදීනවමේ උපස්සති ආදීනවයක්ම වැටහෙනවා තස් තස්සේවං පස්සතෝ ආදීනවානුපස්සනා ඥානං උප්පජ්ජති. අන්න ඒ විදිහට දකින කෙනාට ආදීනව ඥානය පහළ වෙනවා කියලා. ඔන්න දැන් අර බංගානුපස්සනා බංගානුපස්සනාවෙන් බහිතුපට්ඨාන ඥානෙ බහිතුපට්ඨාන ඥානෙන් ආදීනව ඥානෙට ඔහු පත් වෙච්ච ආකාරය පිළිබඳව සෝ ඒවං සබ්බ සෝ ඒවං සබ්බ සංකාරේ ආදීනවතෝ පස්සතෝ මේ විදිහට සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් දකින කෙනා සබ්බ භව යෝනි ගති විඥාන ස්ථಿತಿ සත්තාවාස ගතේ ප්‍රභේදක සංකාර ගතේ නිබ්බින්දති. එතකොට මේ විදිහට ආදීනවේ දකින කෙනා සියලු භව යෝනි ගති විඥාන ස්ථಿತಿ නව සංතා වාස කියන මේ ප්‍රභේද ගත මේ සංස්කාරයන් කෙරෙහි නිබ්බින්දති කලකිරීම ඇති වෙනවා. ඒවා කෙරෙහි කලකිරෙනවා මිසක් ඒවා කෙරෙහි ඇලීමක් ප්‍රාර්ථනා කිරීමක් ඔහුට ඒවා ගැනීමක් ඔහුට හිත පෙළඹෙන්නේ නැහැ. මේ විදිහට දකින කෙනාට ඔබට මේක වැටහෙනවද? ඔක්කටති නාබිරමති ඒ වගේ කවදාවත් ඇලෙන්නේ නැහැ. ඒ වගේ රමණේ කරන්න ඇලෙන්ඩ යන්නේ නැහැ. සියයතාපි නාම හරියට කියනවා, උපමාවක් වශයෙන් පෙන්නනවා. නාම චිත්තකූට පබ්බත පාදාබි රතෝ ස්වන්න රාජ හංසා අසුචිම්හි චණ්ඩාල ගාම ద్వාර ආවාටේ න රමති නාබි රමති. හරියට විසුතුරු මහා පර්වතයන් පාමුල වාසය කරන ස්වර්ණහංස රාජෝ, ඒ ස්වර්ණහංස රාජෝ හිමා හිමවත ආදී තැන්වල ඒ වාසය කරන විසිතුරු චිත්‍රකූට ආදී මේ පබ්බතයන් මහා පර්වත තුල වාසය කරන මේ හංසයෝ අපවිත්‍ර වූ චණ්ඩාල ගාමද්වාරි, ඒ චණ්ඩාල ඒ සැඩොල් ගම් දොර තියෙන ඒ වල මේ ආවාට වැව් පොකුණු තටාකවල ඇලෙන්නේ නැහැ, රමණේ කරන්නේ නැහැ. සත්තසු මහා සරේසු අභිරමති, සත්ත මහා විල්ලුල විල් තුලම රමණේ කරනවා, සිත් අලවා වාසය කරනවලු. ඒව මේව අයන් ඒ වගේ යෝගී රාජහංසෝ, මේ කියන යෝගී නැමැති රාජහංසයාද සුපරිදිත්තාදීනවේ මනාකොට මේ ආදීනව දකින කෙනා සබේදකේ සංඛාර ගතේ නාබිරමති. අයා කියන ආදීනව සහිත වූ මේ ප්‍රභේද ගත සංස්කාරයන් කෙරෙහි නාබිරමති, කවදාවත් ඇලෙන්නේ නැහැ, ඒවට ආස කරන්නේ නැහැ, ඒවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. භාවනාරාමතාය පන භාවනා රතියා, භාවනාවේ මැලී වාසය කරනවා, භාවනාමේ මේ ඇලිලා වාසය කරන සමන්නාගතා, එහිම සමන්නාගත වෙලා එහිම යුක්ත වෙලා සත්තසු අනුපස්සනාසේ අනුපස්සනාසු ඒව සත්ත අනුපස්සනාවේම අභිරමති. අනිච්ච දුක්ඛ රෝගාදී මේ අනත්තාදී මේ සත් අනුපස්සනාවේම අභිරමණය කරනවලු. අර කියපු ප්‍රභේදගත සංස්කාරයන් කෙරෙහි ඒවට ඇලිලා ඒවා ප්‍රාර්ථනා කරන්නේ නෑලු. සත් අනුපස්සනාවන් තුලම ඔහු ඇලිලා භාවනා රාමතාවේම භාවනාවේම ඇලී වාසය කරනවලු. කවුද මේ යෝගී නැමති ස්වර්ණහංසයා කියලා ඔන්න හරියට අර ස්වර්ණහංසයා මේ සැඩොල් ගම් තුල අසූචි අපවිත්‍ර වලවල් වැව් පොකුණු වල වාසය කරන්නේ නැහැ වගේ මේ කියන යෝගී හංසයාත් අන්න ඒ වගේ මේ සංස්කාරයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව ඔහු අර කියපු සත් අනුපස්සනාවේම ඇලී වාසය කරනවා. ඒ වගේම යතාච ස්වර්ණ පංජරේපි, යතාච ස්වර්ණ පංජරේපි පක්කිත්තෝ සීහෝ මිගරාජා නහබිරමති. නාං එතකොට මුගරාජ වූ සිංහයා ස්වර්ණ පංජරේපි පක්කිත්තෝ රන් කූඩුවක දැම්මත් ඒ රන් කූඩුවේ නාබිරමති. ඒකේ ඔහු ඇලුම් කරන්නේ නැහැ. තියෝජන සහස්ස විත්තේන පන හිමවතේව රමති. යොදුන් තුන් දහසක් පමණ වූ හිමාල පර්වතේම ඇලී වාසය කරනවලු. ඒව මහම්පි යෝගී සීහෝ, අන්න ඒ වගේ මේ යෝගී සිංහයා, යෝගී යෝගාවචරයා, යෝගාවචරෝ සිංහරාජයාද තිවිදේ සුගති භවයේ පිනාබිරබති. අර කියපු තුන් සුගති භවයේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක ආදී සුගතියේවත් ඔහු ඇලුම් කරන්නේ නැහැ. ඒ සැපයටවත් ඔහු කැමති වෙන්නේ නැහැ. ඇයි? එතනත් තියෙන්නේ අර වගේ සංකාර ගොඩක් කියලා දකින කෙනා. තීසු අනුපස්සනාසු ඒව රමති, අන්න කියපු අර අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා කියන මේ තුන් අනුපස්සනාවේ මැදිලා වාසය කරනවා. යතාච සබ්බ සේතෝ සත්තප්පතිට්ඨෝ ඉද්ධිමා වේහා සංඝාමෝ චද්ධන්තෝ නාගරාජා නගර මජ්ජේ නාබිරමති. ඒ වගේම තවත් උපමාවක් වෙනවා, සබ්බසෝ සබ්බ සේතෝ කියන්නේ හාත්පස සුදු පාට වූ සත් ස්ථානයක පිහිටන ඉර්ධිමත් වූ සංගාම වචර වූ චද්ධන්ත හස්තිරාජයා ඒ කියන්නේ අහ වේහා සංගාමෝ කියලා කියන අහසින් යන ඉර්ධිමත් වූ ඒ චද්ධන්ත හස්ති රාජයා නගර මජ්ජේ නාබිරමති. ඔහු කවදාවත් මේ ගංගොල තියෙන ඔය පොඩි කැලෑවලට ඇවිල්ලා මේ වගේ ගොදුරු හොයාගෙන වාසය කරන්නේ නැහැලු. ඒ චද්දන්ත හස්ති රාජයෝ හිමවතම්පි චද්දන්තර චද්ධන්තරහා දේව රමති ආරකෙන හිමවතේ චද්ධන්ත කියන විල්ලොලම චද්ධන්ත විලේම ඒ අසලම රමණේ කරනවලු. ඒව මේ ඒව මයං යෝගාවච්චරානු ඒ විදිහට මේ යෝගී චද්ධන්ත හස්තිරාජයාද සබ්බම්පි සංකාරගතේ නාබිරමතියේ කිසිදු සංස්කාරගතයක් කෙරෙහි ඇලෙන්නේ නෑ. අනුපාදෝ කේමන්ති ආදීනා අනුපාදේ කියන අර අනුපාදේ කියන සේමය වූ නිවනේ මැලී වාසය කරන නයේන දිත්තේන සන්තිපදේව රමති අර කියපු න්‍යායෙන් පෙන්නපු අනුපාද ඒ වගේම අපවත්ත ආයුහන කියන මේ සාන්ති පදයේම ප්‍රමණය කරනවලු අර කියපු සංස්කාරයන් කෙරෙහි ඇලී වාසය කරන්නේ නැහැ. ඒ වගේම තන් නින්න තන් පෝන තම් පබ්භාර මානසෝ හෝති ඔහුට හැම වෙලාවෙම ඒ සාන්ති පදයටම තන් නින්න නැමුණේ කෙනෙක් එනවා. එහෙට නැඹුරු වෙච්චි කෙනෙක් එයට බර වෙච්චි මනසක් ඇති කෙනෙක්ම වෙනවා කියලා කියනවා. එත්තාවතා තස්ස නිබ්බිදානුපස්සනා ඥානං uppannang hoti. මෙන්න මේ විදිහට ඔහුට නිබ්බිදා ඥානය පහළ වෙනවා කියලා කියනවා. කලකිරීම පහළ වෙනවා. සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති වෙලා නිවනෙහිම හිත පත් වෙනවා. නිවනටම නැඹුරු වෙච්ච එක නිවනටම පත් වෙන්න ඕනේ. තමන් කෙසේ හෝ මේ මාර්ග ඥානය ඵල ඥානෙන් තමන් නිවනට පත් වෙන්නේ දෝ කියලා එහිම ආසා කරන එහිම බලාපොරොත්තු වෙච්ච කෙනෙක් වෙනවා. අර සංස්කාරයන් කෙරෙහි නිබ්බිදාව කලකිරීම කියන එක ඇති වෙනවා කියලා මේ සඳහන් වෙනවා. ඉතින් අන්න එතකොට ඔය දැන් අපි කතා කරා බයතුපට්ඨාන ඥානේ, ආදීනව ඥානේ, හා නිබ්බිදා ඥානේ කියන ඥාන. එතකොට මේ අවස්ථා තුනක් තියෙනවා. නමුත් එකම ස්වභාවය ඔබට පෙන්වලා තියෙන මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම හා සියලු සංස්කාරයන් කෙරෙහි ඒ වගේ තියෙන අර භයතු භංග ඥානේ තුලින් දකින ඒ හටගෙන නිරුද්ධ වෙන බව, විනාශ වෙන බව, ආකාර විකාර වීම, නිරස්සාද බව දැකීම නිසා සංස්කාරයන් කෙරෙහි බය ඇති වෙලා ඒකත් එක්ක ඔහුට මහා ආදීනව රාසියක් හැටියට වැටහෙනවා. මේ හරියට අර වගේ මහා වනයේකට මේ නපුරු සත්තු ඉන්න වනයේකට එළඹුණා වගේ, කොටියෙක් ඉන්න ගුහාවකට එළඹුණා වගේ, සොරොන් ඉන්න තැනකට එළඹුණා වගේ, මේ විදිහට මහා ආදීනව රසක් මහාත්පස දෙක්කෙනවා. මේවා නැවත නැවත මේ විදිහට දකින්න දකින්න උප්පාදයේ පැවැත්ම, ඒ වගේම කර්ම රැස් කිරීම ආදී මේ තුළ තමන්ට පේන ආදීනවයත් එක්ක සියලු සංස්කාර ගතයන් කෙරේ. අර කියපු නවසත්තා වාසයන් සප්ත විඤ්ඤාණ ඨಿತಿ පංච ගති සප්, ඒ වගේම තුන් භවයාදී මේ සියලු කෙරෙහි උට නිබ්බිදාව කලකිරීම ඇති වෙනවා. කලකිරීම නිසා ඊළඟට උට ඇති වෙන්නේ මුංචිත කම්මිතා පටිසංකා සන්තිට්ඨා පඤ්ඤා සංකරූපේකා ඥාන. ඒ නිසා අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ මේක. ඔහුට මේ නිබ්බිදාව නිසාම සංස්කාරයන්ගෙන් මිදෙන්න ඕනේ කියන කැමැත්ත, ආසාවක් ඇති වෙනවා. අපි ඒක ඊළඟ සැරේට කතා කරන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ සංස්කාරයන් පිළිබඳව ඔන්න ඔය ආකාරයේ වැටහීම, ඒ නුවණ භාවිතා කිරීම තුළින් තමන් සිත තුළ ඇති වෙන නුවණ, නුවණ ඥානමය වැඩපිළිවෙල පිළිබඳවයි අද අපි කතා කරේ. එතකොට මේ ආදීනව ඥානේ කියන මාතෘකාව යටතේ තමයි අපි ඒක කතා කරේ. ආදීනව ඥානේ යටතේ එතකොට මේ විදිහට කතා කරගෙන ආපු ඥාන වැඩපිළිවෙලේදී බංගානුපස්සනා ඥානයට අනතුරුව ආදීනව ඥානයේ පහළ වීම, ආදීනව ඥානයේ තුල අර කියපු ඥාන තුනක් පිළිබඳ එකට ඒකරාශි කරලා කතා කරා. නමුත් මේවා උපදින අවස්ථා වශයෙන් තුන් ආකාරයක් බවත්, ඉතින් මේක අපි නැවත නැවත භාවිතා කරන්න, බහුලීගත කරන්න තමයි මේ සංස්කාරයන් කෙලී කරකිරීම නිස්සාරවත් බව ඇති වෙලා අපි මේ රන් රිදී මිල මුදල් යාන වාන ඉඩ කඩන් ආදී මේ කොයිතරම් මේ අසාර වූ නිස්සාරවත් දේවල් දුලද අපි මේ ප්‍රමාද වෙන්නේ. මේ වගේ මොනතරම් ආදීනව රසක් තියෙනවද, මේවා අල්ලාගත යුතු මම මගේ කියලා ගත යුතු දේවල් නෙවෙයි නේද කියන ඒ නුවණ ඔහුට එන්න එන්න මොහු කරනවා. හොඳයි එහෙමනම් තවත් ඔබට මේවා පිළිබඳව පොත්පත් බලලා හෝ මේවා ගැන හිතීමෙන් තව තවත් විස්තර ඔබට දැනගන්න පුළුවන්කම තියෙයි. මං අද දේශනාව මේ දේශනාව අවසන් කරනවා සාකච්ඡාවට ඉඩ තියලා ඔබට ඇති වෙච්ච ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
අවසරයි
ස්වාමීන් වහන්ස. ඔව් මේ දුක්ඛ කියන එකයි බය කියන එකයි දෙකම එකම අර්ථයද? ඒකේ මොකක් හරි වෙනසක් තියෙනවද? දැන් අනිත්‍ය දුක්ඛනාත්ම කිව්වම මේ අනිත්‍ය කියන කයත් තේන දුක්ඛ කියන්නේ බයත් තේන මේ අනාත්ම කියන අසාර සත්‍යයද කියලා තියෙනවනේ.
ඒතර
ඒතර මේ සූත්‍රවල තියෙන දුක කියලා අනිත්‍ය දුක්ඛනාත්ම කියන මේ එකම අර්ථයද මොකක් හරි වෙනසක් තියෙනවද
ඒකේ? නෑ එතන වෙනසක් තියෙනවා. ඒ කියන අනිත්‍ය කියලා කියන්නේ හැම එකකින්ම ඇති වෙන සංස්කාරයන් කෙරේ කලකිරීම. ඒ කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත් බව කියන්නේ මේ සංස්කාරයන්ගේ තියෙන ලක්ෂණයි දකින්නේ. එතකොට එක ලක්ෂණයක් තමයි මේ සංස්කාරයන් කෙරේ තියෙන හටගෙන නිරුද්ධ වෙන බව. ඒක එතකොට අනිත්‍ය ලක්ෂණය. එතකොට යමක් හටගෙන නිරුද්ධ වෙනවා නම් එහි සැපක් නැහැ. අපිට ස්ථිර සැපයක් හෝ සැප විඳින්න පුළුවන් දෙයක් නැහැ. ඒක ආකාර විකාර වෙනවා නම් එහි ඇත්තටම අපි යමක් ඒ විදිහේ හටගෙන නිරුද්ධ වෙන එකක් ප්‍රාර්ථනා කරනවා නම් ආසාවෙන් ඉන්නවා නම් නමුත් ඒක අනිත්‍ය වෙන එක නවත්තන්න බෑනේ. එතකොට දුක එනවා. ඒ නිසා තමයි යද නිච්ඡං තං දුක්ඛං කියලා කියන්නේ. යමක් අනිත්‍යානම් ඒක ඒකාන්තයෙන් දුකයි. එතකොට දුක උපදින අර්ථේනොත් දුකක් කියලා කියනවා. ඒ වගේම මේක අපිට දුකක් වෙන්නේ ඉතින් මේ ඒක තුළ ස්ථිර බවක් නැති නිසා, ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන නිසා මේක දුකක් හැටියට සඳහන් වෙනවා. එතකොට එතන දුක කියලා කියන්නේ අපි මේ අර කියපු ඥාති විවසන, ශෝක විවසන ආදී මේ දුක් විඳිනවා කියන එක නෙවෙයි, දුක්ඛේ ඥානං කියන එතනක් තියෙන්නේ දුක පිළිබඳව ඥානයක්. ඇයි මේවා ඒක අනිත් පැත්ත ගත්තොත් අපිට තේරෙනවා මේවා එකක්වත් සැප වශයෙන් ගත යුතු දේවල් නෙවෙයි, දුක් දේවල්. ඇයි සැප වශයෙන් ගන්න බැරි? අනිත්‍යයි, හටගෙන නිරුද්ධ වෙනවා, ආකාර විකාර වෙනවා කියලා. ඒ විදිහට මේ කෙනෙකුට මේ සංස්කාරයන් පිළිබඳව ඇති ලක්ෂණ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ලක්ෂණ ආකාර තුනක් තියෙන්නේ. මේ කෙනකෙනාට මේ ලක්ෂණයන් ප්‍රකට වීමේ වැටහෙන ආකාර තියෙනවා. ඒ අනුව තමයි ඔය සංස්කාරයන් කෙරේ කරකිරෙන්නේ. කෙනෙකුට සංස්කාරයන් කෙරේ දුක් වශයෙන්, මේවා සැප වශයෙන් ගත යුතු දෙයක් නැහැ කියලා දැකලා අත්හරින. තව කෙනෙක් මේ සංස්කාරය හටගෙන නිරුද්ධ වෙනවා, අනිත්‍ය වෙලා යනවා, නිත්‍යභාවයක් නැහැ නේද කියලා ඔය සංස්කාරය අත්හරින. ඒ වගේම තව කෙනෙක් මේ යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේවා අපිට කැමති ආකාරයට පවත්වන්න බෑ නේද? අසාර සත්වපුද්ගල භාවයෙන් හිස් නේද හැටියට සලකලා ඔහු ඒකත් අරයි. එතකොට එහෙනම් මේ සංස්කාරයන් අත්හැරීම සඳහා මේ සංස්කාරයන්ගේ තියෙන ලක්ෂණම තමයි මේ අපිට තුන් ආකාරයෙන් පෙන්වලා තියෙන්නේ. ඕකම තමයි අපිට 40 ආකාරයෙන් පෙන්වලා තියෙන්නේ. ඕකම තමයි අපිට සත් අනුපස්සනාව කියලා අනිච්චතෝ අනිච්ච දුක්ඛ අනාත්තානුපස්සන ආදී නිබ්බයානුපස්සන විරාගානුපස්සන ආදී වශයෙන් පෙන්වන්නේ අන්න ඔය කාරණාව තමයි.
බොහොම පිං සාරමස්
ස්වාමීන් වහන්සේර ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
මේ බයිසුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිපිතාව වගේ ඥාන සම්පූර්ණ වෙන්න පුද්ගලයේ එක සැරයක් හරි නිර්වාණය ස්පර්ශ කළා තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඒ නිර්වාණය ස්පර්ශ කරනවා කියන එක අපිට කියනවනේ. දැන් අපි සත්‍ය වශයෙන් දැකීම, අනුමාන වශයෙන් දැකීම කියන කාරණා දෙකක් තියෙනවා. අපි නිවන පිළිබඳව අහගත්තු දැනීමක් තියෙන්න ඕනේ. ඒක අපිට සම්මාදිට්ඨිය කියන එක තුළින්ම අත් වෙලා තියෙනවනේ. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? මොකද්ද දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. මේ හතර පිළිබඳව නුවණ සම්මාදිට්ඨියයි කියලා අපිට ධර්මයේ සඳහන් වෙලා. ඒක නිරෝධේ ඥානය කියන්නේ මොකද්ද? මේ නිවන පිළිබඳව අපි ඇති කරගත්තු නුවණ. ඒක සැකයකින් තොර නිවන කියන්නේ මෙන්න මේ වගේ තැනක්. මේ කියපු දුක් සංස්කාරයන් ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් අනිත්‍ය වෙන දේවල් දුක් දේවල් මෙන්න මේ තැන නැහැ මේ වගේ නිදහස් වෙච්ච තැන කියලා නිරෝධය පිළිබඳව ඥානයක් පහළ වෙනවා ඒක සුතමේ වශයෙන් කෙනෙකුට මුලින් පහළ වෙනවා ඊට පස්සේ ඒකම චින්තාමේ වශයෙන් Tamanට මේ සංස්කාරයන් හටගෙන නිරුද්ධ වෙන අනුපාද වූ තැනක් තියනවා නේද නිවන නිරෝධය කියලා කියන්නේ නොහට ගන්නා තැන. මේ හැම තැනකම මේ හට ගන්න තැන. හැබැයි නොහට ගන්නා වූ තැනක් තියනවා නේද කියලා තමන්ට චින්තාමේ වශයෙන්ුත් ඇති වෙනවා. භාවනාමේ ඥානයේ වශයෙන්ුත් ඇති වෙනවා. මේ ඔක්කොම තම ප්‍රත්‍යක්ෂයෙන් දැකලා නෙවෙයි. මාර්ග ඥානකින් තමයි හරියට දකින්නේ. හැබැයි මේ මාර්ග ඥානෙන් දකින්නෙත් අපි මේ කියපු අනුමාන ඥානින් සුතමේ ඥානින් අහගත්තු දෙයමයි අතන අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අපි ඉන්දියාව ගැන ගියපු කෙනෙකුගෙන් අහලා තියෙනවා නම් ඔහුත් ගියපු ආකාරයටම ඇත්තම කිව්වා නම් හැබැයි අපි අහගත්තේ නැත්තම්. එතකොට නමුත් අපි දැක්කේ නැහැ. නමුත් ඔහු ඒ මම මේ කියන දේ ඔබ දකින්න නම් ඔබ මෙන්න මේ විදිහට ගිහිල්ලා බලන්න. අන්න එතකොට ඔහුට එතෙන්ද ගියාම පේනවා වගේ මේ නිවන පිළිබඳව අපි අහගෙන දැනගෙන අවබෝධ කරගන්න නමුත් අපි ප්‍රත්‍යක්ෂ එතෙන්ද පැමිණුනේ නැතව එතෙන්ද පැමිණෙන්නම් මෙහෙම යණ්ඩයි කියපු වැඩපිළිවෙල තමයි අපි දැන් මේ කරන්නේ. එතකොට එහෙම තැන අරමුණු කරගෙනයි අපි කරන්නේ. ඉන්දියාව කියන තැන මෙන්න මේ වගේ බුද්ධ ගයාව කියන තැන මෙන්න මේ වගේ තැන මේ වගේ ස්ථානයක් කියලා අපි අරමුණු කරගෙන යන්නේ. ඒ වගේ නිවන කියන්නේ මේ වගේ ආරක්ෂා ස්ථානයක්, සේම ස්ථානයක්, රැකවරණයක් තියෙන තැන. ඒක ඒකාන්තයෙන් ඇති දෙයක්, සත්‍ය දෙයක්. එතෙන්ට යන්න පුළුවන් තැන කියලා දැනගෙන මෙන්න මේ කියපු වැඩපිළිවෙල යන. එතකොට ඒ යන යාම තුල අපිට මේ කියපු ඥාන ටික බංග බයතුපට්ටාන ආදීනව නිම්බිධා මුංජිත කම්මචා සංකාරූපේක ආදී ඥාන පහළ වෙලා ගෝත්‍රබෝ මග්ග ඵල කියන මේ ඥාන වැඩපිළිවෙලින් ගෝත්‍රබෝ ඥානයට මග්ග ඵල ඥානවලදී අන්න අර අපි කියපු තැනට පත් වීම ප්‍රත්‍යක්ෂ වීම වෙනවා. ඉතින් ඒක තමයි වැඩපිළිවෙල.
බොහොම පිං ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේකේ ගාතාවේ යම්සි යතින අනුපාදං අපවත්තං අනිමිත්තං සුකන්තිච කියන ඒ ගාතාවේ හැටියට ස්වාමීන් වහන්සේ මෙතන විමුක්ති දොරටු ගැන කියවෙන බව පොඩ්ඩක් වැටෙනවා. ඒක පොඩ්ඩක් පාද දෙන්න පුළුවන් වේද ස්වාමීන් වහන්සේ? එතන හැබැයි අනාගතන අනායිකුවන අපටි සන්තින් කියලා කියනවා ස්වාමීන් වහන්සේ. එතනදී අර ශුන්‍ය කියන දෙයද එතන අනායිකුවන කෙනෙක්ගේ අදහස් වෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
ඔව් එතන මේ අනායිකුවන කියන්නේ රැස් නොවීම, ආයිකුවන කියන්නේ රැස්වීම. මෙතන අපි ගත්තොත් මේක පේයාලම් කරලා තියෙන්නේ. එතකොට එතන ආයුහණං කියලා කිව්වහම එතන නිමිත්තං භයන්ති ආයුහණං කියලා කියන්නේ ආයුහණ කියන්නේ රැස් කිරීම කියන එක. එතකොට අනායුහණං කියන්නේ රැස් නොවන තැන. එතකොට රැස් සංස්කාරයන් එතකොට ආයුහණේ කියනකොට මෙතන රැස් වෙන්නේ කෙලස් වශයෙන්, කර්ම කෙලස් වශයෙන් එකතු වෙයි නැවත නැවත සංස්කාරයන්ගේ පහළ වීම ඉපදවීම වෙනවා. ඒකට තමයි මේ ආයුහණං කියලා කියන්නේ. එතකොට අනායුහණං කිව්වහම ඒ වගේ කෙලස් කර්ම රැස්වීම, ඒ නිසා ස්කන්ධයන්ගේ නැවත නැවත පහළ වීමක් නැහැ නිවන තුල කියලා. එතකොට මේ නිවනටම කියපු පරියාය වචන. එතකොට ඒ නිසා තමයි අනාහියනම් සම්තිපදේ ඥාන, අනාහියනම් කේමන්ති. අනාහියන කියන්නේ රැස් නොවීම, රැස් නොකිරීම, රැස් නොවීම සේමයක් හැටියට නිවන පිළිබඳව ඥානය තමන්ට පහළ වෙනවා කියලා. එතකොට මේ හැම එකක්ම නිවනට කියපු පරියාය වචන. අපි මරණං කියලා කියනවා ලෝකේ, අමර කියලා කියන්නේ නිවනට. ඊට පස්සේ ජරා කියලා කිව්වේ අපි ලෝකේ, අජර කියලා කියන්නේ නිවනට. ඉතින් එතකොට ඒ නිවනට දීපු තව වචන කීපයක් නම් කීපයක් මේ නිවනයි හඳුන්වලා තියෙන්නේ. එහෙම මිසක් අර අපි ගේපු මේ අපවත්තං කියලා හඳුන්වුවේ අර දැන් අපිට කියන්නේ අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා කියලා මේ පෙන්නලා තිබුණේ සංස්කාරයන්ගේ තියෙන ලක්ෂණ. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේවා පෙන සංස්කාරයන්ගේ ලක්ෂණ. එතකොට මේ සංස්කාරයන්ගේ ලක්ෂණ දැකීම නිසා මේ ලක්ෂණ නැති තැනක් තියෙනවා කියලා මේ නිවන පිළිබඳව පෙන්නවා. එතකොට මේවා අපිට කතා කරන්න වෙන්නේ ඒවත් සම්බන්ධ කරගෙනම තමයි. ඒවත් සම්බන්ධ කරගෙන නමුත් මේ හඳුන්වලා තියෙන්නේ ඒ කියපු අර කියපු අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය කියන එක ඒ සංස්කාරයන්ගේ ලක්ෂණ නෙවෙයි මෙතන පෙන්වන්නේ. ඒ අනුසාරයෙන් අපිට නිවන පිළිබඳව පරියාය වචන වලින්, ප්‍රභේද වචන තුලින් ඇයි අර කියපු ආකාරයට සංකාරයක් ඉපදීම, පැවතීම, රැස්කිරීම, ප්‍රතිසන්දිය මේ වගේ මේ ආදීනව දකින නිසා එහෙනම් යම් තැනකට ගියොත් මේවම තියෙනවා නම් එතන කොහෙද ආරක්ෂාව? අන්න ඒ නිසා ඔහුට පෙන්වනවා මේ එකක්වත් නැති තැනක් තියෙනවා. ඒ තමයි මේ අපටිසන්ධිය කියන ඌ නිවන, අපවත්ත කියන ඌ නිවන, අනාවිහනං කියන ඒ නිවන කියන කාරණාව. එහෙම තැනක් තියෙනවා ඔබ එහි යන්න, එහි හිත පිහිටවන්න කියලා අපිට මතක් කරනවා වගේ මේ නිවනට කියන පරියාය වචන ටිකක් තමයි ඒ තියෙන්නේ මේකේ. තේරුණාද දැන් අපි මහත්තයා? මම ප්‍රශ්නේ තේරුම් ගත්ත විදිහට තමයි උත්තර දුන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට තේරුණා. නමුත් මට මේ ප්‍රශ්නේ වුණේ මේ අනිමිත්ත අපනිත ශුන්‍යත කියන වගේ විමුක්ති දොරටු ගැන වගේ කියවෙනවා වගේ කියලා මට අදහසක් ආවේ. ඒකයි මම වහන්සේ කියන්නේ.
හා
හා මන්තකන වහන්සේ ඒකම තමයි කිව්වේ.
ඔව්,
තේරුම් ගත්තා. සනාත් තෙරුවන් සරණයි. සනාත්, අපි දැන් මේ බය ඥාන ගැන අපි දැනගන්නකොට එකෙන් අදහස් වෙනවද ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ ඒ බය, එතරම් බය කියන වචන වැරදි මං හිතන්නේ, ඒක ගිලි ඉන්න මොනවද? නැත්නම් සාමාන්‍ය මම මේ අහන්නේ අපිට දැන් අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්න එපා කියලා අපි දන්නවා. එතකොට එහෙම ඒ බය ඉන්නක නැත්නම් බය ගැන නිතර දැන ගැනීම අර අටලෝධාමෙන් කම්පා වෙන්න එපායි කියන එකද නිකන්
විරුද්ධයි වගේ
එකක් තියෙනවා?
ඔව්, ඒක තමයි. එතන පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියලා කියන අටලෝධාමෙන් කම්පා වෙනවා කියන තැන තියෙන තනිකර අකුසලයක්. ඔහු එතන මේ අකුසලයටපත් වෙලා ඉන්නවා. නමුත් මෙතන කියන්නේ ඥානයක් පිළිබඳව. අතන කියන්නේ නුවණක් පිළිබඳව. මෙතන කියන්නේ අතන කම්පාව කියලා කියන්නේ ඔහු අයියෝ ඇයි මට මේ දුක ආවේ කියලා ඔහු අර සැපයත් එක්ක සංසන්දනය කර කර කම්පාවටපත් වෙනවා. එතකොට ඒ වගේ යම් කිසි කෙනෙක් ලාභය අලාභය මේ දෙක අතර සංසන්දනය කරමින් ඔහු එහි ගැලෙනවා, කම්පාවටපත් වෙනවා. ඉතින් අන්න එහෙම මෙතන එතන නුවණක් ඇති කරගන්න කියලා එහෙම කියනවා කම්පා වෙන්න එපා කියලා. එතකොට මෙතනත් කියන්නේ මේ ඒ වගේ එකක් නෙවෙයි, මේ බය වශයෙන් සියලු සංස්කාරයන් දැකලා ඒ පිළිබඳව නුවණක් ඇති කරගන්න මේකේ දුක් වේ ඉඳලා වැඩක් නැහැ. මේකෙන් මිදෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ කියන ඥාණය ඇති කරගන්න කියන එකයි මෙතන කියන්නේ. එතකොට අන්න ඒ නිසා මේ ඒක අපි අර ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. නැත්තම් කම්පා වෙනවා කියන එක අර කුසලයේ පැත්ත නෙවෙයි, මෙතන නුවණ ඇති කරගන්න කියන එකයි
කියන්නේ. දැන් ඉතින් තවත් දුරට අපි දැන් හිතුවොත් මෙහෙම ස්වාමීන් වහන්සේ, දැන් අපි දැන් කෙනෙක් සිතනවා මේ විදිහට, ඒ කියන්නේ මේ 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 මේව සම්පූර්ණයෙන් බය, ඇත්තටම ඉතින් වටපිටාව දකින්නකොට ඉතින් බයක්මයි, දැන් මේ වගේ ඥානයක් ඇති වෙනවා.
ඔව්.
එතකොට අපි මේවට ඇලි ගලි නැහැ නේද කියලා යම් කිසි සුඛේකුත් ඇති වෙන අවස්ථාවක් තියෙනවා නේද? ඒ කියන්නේ ඒකනේ අපි අකුසලයෙන් සාමාන්‍ය උද්දලයෙන් කරන අකුසල වලින් දුරස් වෙලා දැන් ඉන්නවා කියලා ඇතිලා ඒ එන චිත්ත ප්‍රබෝධය කියලා කියමුකෝ. එහෙම ඒ තත්වයෙන් එහෙම හිටීමත් ඉතින් ඒක ලොකු වරදකුත් නෑ නේ
ස්වාමීනි? නෑ, ඒක හොඳයි. ඒක අපි ඇති කරගන්න ඕනේ. එතකොට ඒක ඇති කරගෙන ඒ තව තවත් මේකේ අපි උපදින්න පුළුවන් බව කර්ම රැස් වෙන බව තියෙනවා නම් ඒත් මෙතන තව හරියට නිදහස් නෑ නේද කියන සංවේගයත් ඇති කරගන්නවා. තමන් දැන් අර සාමාන්‍ය පුද්ගලයන් වගේ මේවට ඇලිලා ගෙන්ද නෑ නේද කියන එක තුළ උට නිරාමිස සැපයක් එනවා. ඒ සතුට ඔහු ඇති කරගන්න භුක්ති විඳිනවා. ඒ සතුටත් එක්ක තමයි ඔහු ඉදිරියට යන්නේ. ඒක අයින් කරලා නෙවෙයි. එහෙම නැති වුණොත් මේක අපි අර නිකන් අර කියන්නේ මේක මහා මේ ප්‍රතිපදාව කියලා කියන්නේ මේ දුක් බර මේ මොකද්ද ඒකට කියන්නේ මේ එහෙම මේ මූසල වූ දෙයක් නෙවෙයි මේක. මේක හොඳ සැපෙන් සතුටින් ඒ නිරාමිස සතුටකින් යන්න පුළුවන් ගමනක්. ඒ නිසා අපි ඒ පොඩි පොඩි ප්‍රතිඵලයේ පවා සතුටු වෙමින් නමුත් තවත් මේකේ මට ස්ථිර වශයෙන් සතුටු වෙන්න බෑ. ඇයි? මගේ තව කර්ම තියෙනවා. ඒ නිසා ජාතිය වෙන්න පුළුවන් කියලා නැවත නැවත ඒ සතුට එක්කම ඉදිරියට ඔහු උත්සාහවත් වෙනවා.
ෆයිනන්ස් එක මේ කුසල ඡන්දය වගේ සතර ඉත්‍ත්‍යපාද ධර්මද සම්මාස
කරනවා. ඔව් ඉතින් මේ ඉත්‍ත්‍යපාද විදිහට එක හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඡන්ද ඉත්‍ත්‍යපාදය චිත්ත ඉත්‍ත්‍යපාදය ආදී ඒ ඉත්‍ත්‍යපාද බවට පත් කර ගන්න පුළුවන්. ඒක ඉර්ධිපාද වෙලා නැහැ තවම. නමුත් ඒක යෝනිසෝ මනසිකාරයේ නැවත නැවත පවත්තලා කැමැත්ත කියන එක එතකොට සියලු විරුද්ධ ධර්මයන් අභිමවණය කරමින් තමන් ඒ ඉන්ද්‍රිය භාවයේ අධිපති භාවය දක්වනවා. එතකොට ඒ කැමැත්ත අභියස සියලු බාධාවන් යටපත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් වෙනවා. අන්න එතකොට ඔහුට ඉර්ධිපාදයක් හැටියට ඒ කැමැත්තම ඉදිරිපත් වෙනවා. එහෙනම් ඒකට අපි ඡන්දය පදනම් කරගෙනම ඒ කැමැත්තම ඇති වෙන කැමැත්තම ඇති කරගෙන නැවත නැවත සංස්කාරයන් බලන්න පුළුවන්. එතකොට ඉර්ධිපාදයක් බවට පත් වෙනවා. නමුත් ඉතින් මේක ඒ වගේ ආසන්නව යනවා. ඉතින් ඉර්ධිපාදයක් නැති වුණාට ඒකත් ඒ හා සමානව යනවා කියනවා.
එහෙම සම්මතයක් නිසා මම ප්‍රශ්න කරන්න. සංඝාස සංඛාර වලට කොපමණ ගැටිරාද කියනවා නම් මේ කයින් ලෞකික කාමයන්ගේ සුඛයන් විඳින්නට ක්‍රමක්‍රමයෙන් බැරි වෙනකොට අපල දුබල වියපත් වෙලා ඒ වගේ අවස්ථාවක අතුතරමින් ධර්මයට සම්බන්ධ වෙච්ච හෝ සංඛාරයන්ම කරමින් ඉන්න ඇයි මේ පවත් සත්‍ය මෙතරම් කැමති? මේ එතකොට මම මේ අහන සංඥාස මේ ඔබ වහන්සේ දේශනා කරලා කොටස් මෙකී වුණා භාවනා රමතාය භාවනා රතියානම් වූ ලක්ෂණ පිළිබඳව. එතකොට මේ අපි කියනවා නම් මේ මාසිකට වඩා කියලා භාවනා කිරීම නැත්නම් සතියකට වඩා කියලා භාවනා කිරීම නැත්නම් දිනකට පැයක් භාවනා කිරීම මේ ආකාරයේ මට්ටමකින් ඔබට නියෝජ්‍ය නේද සංඥාස මේ භාවනා රතිය භාවනා රමතාය වශයෙන් මේ අද කියෝනේ.
ඔව් ඉතින් ඇත්තටම ඒ භාවනා රතිය කියලා කියන්නේ ඒ භාවනාවේ තුලින් සාර්ථකව කරගත්තු කෙනාට තමයි ඒක එන්නේ. ඉතින් මේ සාර්ථක කරගන්න පෙර ඉතින් ඔහුට ඇත්තටම මේ භාවනාව පිළිබඳව ටිකක් දුකක් අපහසුවක් දැනෙන්නේ. හේතුව භාවනාවේ දෝෂයක් නෙවෙයි, තමන් මෙතෙක් ඇති කරගත්තු නීවරණ කෙලෙස් නිසා මේ භාවනාව වැටහෙන්නේ. ඒ භාවනාව තුළින් ඇති වෙන නිරාමිස සතුට සුඛය කායික මානසික සුඛය මතුවෙන්න නම් ඔහු තුළ ඇති වෙලා තියෙන නීවරණ යටපත් වෙන්න ඕන. නීවරණ යටපත් වෙන්න නම් යටපත් වෙනකන් ඔහුට ඒ භාවනාව ටිකක් අමාරුවෙන් කරගෙන යන්න වෙනවා. ඉතින් අන්න ওই අමාරු හරිය තුළ තමයි බොහෝ දෙනා ඉන්නේ. ඒකෙන් කවදාවත් ගොඩේ නැත්තේ මේ මාසෙකට සැරයයි සතියකට එකපාරයි ඒ වගේ මේ කරන එකත් සමහර විට කරලා පයක් දෙකක් කරලා ඊට පස්සේ හිත නිදැල්ලේ ඔහේ ඇරලා තියෙනවා. ආපහු වර කෙලස් කර්ම නීවරණ රැස් වෙනවා. ඉතින් තමන් සතර සතිපට්ඨානිය තුල නිතර වැඩි ප්‍රමාණයක් සිහියෙන් ඉන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය අඩුපාඩුව නිසා මේ කෙලස් ඇති වෙනවා නැති වෙනවා කියන එක මේක හැමදාම වෙවී තියෙනවා මිසක් අර දියුණුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ භාවනා රාමතාවයේ ඇති වෙන්න නම් මේ භාවනාවෙන් ඇති වෙන සුඛය, නිරාමිස සැපය අත්දකින්න ඕනේ. ඒ අත්දැක්කාම තමයි ඇත්තටම මේ සාමිස කෙලෙස් සහිත සැපය මොනතරම් ඒ පහත් දෙයක්ද, නොවටිනා දෙයක්ද, වැඩකට නැති දෙයක්ද, මේ නිරාමිස සැපය තුළ තියෙන සාන්ත බව. ඒ සැපය කවදාවත් මේ ලෞකික කාමයන්ගෙන් ගන්න බෑ නේද කියන එක තමන්ට වැටහෙනවා. ඒ සමාධියත් එක්ක යම් වෙලාවක එකපාරක් හෝ ඇති වුණා නම් ඔහුට ඒකම ඇති, ඒක නැවත නැවත උපදවා ගන්න ඔහුට දැන් අත්දැකීමක් තියෙනවා. ඉතින් අන්න ඒක අත්දැකීම එනකම් ඔහුට ඒ ටික අමාරුයි. කවුරුත් ඒක ඒ දුක විඳිනවා මුලින් කෙලෙස් නිසා ඇති වෙන. ඉතින් නමුත් ඒක ඔහු ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඒක කරගෙන යන්න ඕනේ. තමන්ට මේ தත්ත්වය ඇති නොවුනත් ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාව තුළ එබඳු සැපයක් තියෙනවා, එතෙන්ට යන්න පුළුවන්, මේක ඒකාන්තයෙන් සත්‍යයක් කියලා විශ්වාස කරලා තමන් ඒ සැපය අත්දැක්කේ නැතත් ඉදිරියට කරගෙන යනකොට, අතනහර කරගෙන යනකොට අන්න අර කියපු ඒ භාවනා රාමතාවයේ කියන එක ඇති වෙනවා. ඇයි අර කෙලස් වලින් ඇති වෙන පීඩාව නැහැ, සුවසේ භාවනාව වැටහෙනවා. අමාරුවෙන් හිත රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ නැහැ, ඉබේම හිත මානසිකාරයන්ට යනවා. ඒත් එක්ක තමන්න කායික සුවය, මානසික සුවය, මේ සිත් සමාධියත් එක්ක පුදුමාකාර සැපයක් දැනෙනකොට ඔහුට හිතලවත් භාවනාවෙන් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. අයින් වුණත් අයත් කොයි වෙලාවෙද මේ භාවනාවේ ඉන්නේ කියලා එයාට අර මේ ඇස් දල්වලා මේ කාමයන්ට යොමු වෙනකොට, ඒ හිත කෙලෙසෙනකොට, හිත විසිරෙනකොට, හිත කුලප් වෙනවා දකිනවා. ඒ තුළ තමන්ට තේරෙනවා මේ හිත මේ කෙලෙස් කියන එක තුළ මේ මොනතරම් දුකක් තියෙනවද කියන එක තේරෙන්නේ කෙලෙස් වලින් ටිකක් මිදෙනකොට. ඒ නිරාමිස සැපය අත්දකින්න තමයි එයාට අනේ මේ කාමයන් තුළ අපි සැපක් කියලා කිව්වට මහා දුක් ගොඩක් නිතේනේ. කියන්නේ කාමයන් කියලා කිව්ව මේ කෙලස් බව, කෙලස් වලින් නිදහස් වෙනකොට මොනතරම් සැපයක්ද කියන එක තේරෙන්නේ ඒක නිදහස් වුණන් පස්සේ. කෙලස් ගොඩේ ඉන්නකොට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න ඔය කියපු ආකාරයට අපේ මහත්ය කිව්වා වගේ මේක තමන්ට එතෙන්ටපත් නොවෙන්නේ හැම වෙලාවෙම තමන් මේකේ ඉදිරියට නොකඩවා කරගෙන යන්නේ නැති නිසා. සතර සතිපට්ඨානය තුළ ඔහු හිත ආරක්ෂා කරගනිමින් ඉන්නේ නැති නිසා තමයි ඔහුට ඒ භාවනා රාමතාවය ඇති වෙන්නේ නැත්තේ. උත්සාහයෙන් හැම වෙලාවෙම කරන්න ඕනේ.
කොච්චර මේ සංස්කාරයෙන් කතා කරත්, ආද බයට පිටක් කතා කරා, ඒක මොන කතා කරත් යමක් කිරීමට තමයි කැමත්ත තියෙන්නේ. දැන් මම කලින් කියන නිසා කරා වගේ මේ දැන් ලොකු කාමක දේවල් කරන්න දැන් බැරි වෙන්න පුළුවන් වයසින්ද. එතකොට අඩු ගන්න මේ ධර්ම සාකච්ඡා කරද්දී ඉන්න තම කොහොමද ඒක හරි කර කර ඉන්නේ. මේ කිරීමක් නෙමෙයි, මේ කිරීමකටම තමයි කැමති වෙන්නේ, නොකිරීමකට වඩා. එයි මම
ඒ තමයි ඇත්තට මේ හැම තැනකම ලෝභය කියන එක විවිධාකාරයෙන් ප්‍රයත්නක වෙනවා. එතකොට ආශාව කියන එක. එතකොට අන්න ඒ තවත් ආකාරයකින් හැම වෙලාවෙම මේ ලෝභයේ ස්වභාවයෙන් අරමුණේ అలවන බව, අරමුණේ ඉන්න ඕනේ බව, අරමුණ ප්‍රාර්ථනා කරන බව, අරමුණට කැමති වෙන බව ලෝභයේ කෘත්‍ය. එතකොට එහෙනම් ඒ වගේ අපිත් යම් දෙයක් මේ තවම ඔය කියපු මොනවා හරි දේවල් කාමයන් තුළ ආදීනව දැක්කත් ඒ ආදීනව හරියට නොදැක්ක නිසා හිත අර ලෝභය විසින්, ඒ කියන්නේ තවම ලෝභය බලවත්, ඒ නිසා මද වශයෙන් තමයි අර ආදීනව යට පේන්නේ. පෙනුනට ඔහු අර ලෝභය තුළින් ඔහු අයත් අරකටම ඇදලා දානවා, මේ තල්ලු කරලා දානවා. ඉතින් සමහර දේවල් අපිට පේන, ඒකයි කාම ඕග කියන්නේ. ඕගේ කියන්නේ කාමයේ හරියට සැඩපහරක් වගේ. පසුකාලික මිදෙන්න උවමනාව තිබුණත් මිදෙන්න බෑ, ගහගෙන යනවා. ඇයි? මේ කාලයක් මේවා පුරුදු කරලා හුරු කරලා මේ හිතේ තියෙන ආසේවණේ නිසා, ඒ ලෝභයේ තියෙන බලවත්කම නිසා ඒවා අපි තල්ලු කරලා දානවා වගේ වෙනවා. නමුත් ඒ ස්වභාවයත් අපි තේරුම් අරගෙන ඒක නැවත නැවත ආදීනෝ බල බලා මේ ලෝභයේ ස්වභාවය නේද? මේකත් එක්තරා ලෝභයේම පැත්තක් නේද කිය කිය දැක දැක ඔහු අන්න ඒකෙන් ආදීනෝ බල බලා ටික ටික අයින් වෙන්න අයින් වෙන අර ලෝභය කියන එක ටික ටික ඒ ආශ්‍රවය ගෙවෙන්න 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 අන්න ඔහු ඒකෙන් ටිකක් මිදිලා මේ භවනා රාමතාවයට කැමති වෙනවා. ඉතින් ඒ වගේ තත්වයක් තමයි තියෙන. අර අපි ඒවත් දැක්කත් ඒ අරවට තියෙන හුරුව පුරුද්ද ආශ්‍රවය නිසා අර ගහගෙන යන ඕග යෝග කියලා කියන්නේ එක ගහගෙන යනවා. හැබැයි බේරෙන්න උවමනාව තිබුණා බේරෙන්න බෑ. සැඩපහර වගේ අපේ මේ කෙලස් වර්ධනය වෙලා තියෙන. ඉතින් අන්න ඒ ස්වභාවයකුත් මම දකිනවා ඉතින් ඔය තුල ගැලවෙන්න බැරි. නමුත් ඒවා අපි නුවණින් තේරුම් අරගෙන අර අකමැති දෙයක් බලෙන් ඇදලා ගන්නවා වගේ හපාගෙන ඉන්න දෙයක් ඇදලා ගන්නවා වගේ මේවා අපිට කරන්න වෙනවා මුලින්. මොකද ඒවා වර්ධනය වුණාම මේ වගේ ගැලවෙන්න දෙන්නේ නැහැ. අපි පුද්ගල භාවයෙන් හිතුවට මේ අකුසල ධර්මයන්ගේ තියෙන ස්වභාවය ඒ වගේ කෘත්‍ය ඒක තමයි. අරමුණේ අලවන බව අරමුණේ ඇදලා බැඳලා තියාගන්න කෘත්‍යයක් කරනවා. ඉතින් අපි ඒ වාර පුද්ගල භාවයෙන් සැලකුවාට ඒ ධර්මවල ස්වභාවය තේරුම් ගත්තාම එයාට ඒවා වටහාගෙන දුරු කරගන්න ලේසියි.
සාමිනාංශක අවිද්‍යාව කිවතරිනේ
ඔව්. ඒක තමයි. ඉතින් ඔක්කොම හකුලෝලා කිව්වොත් එතන තියෙන අවිද්‍යාව. නමුත් අවිද්‍යාවම නෙවෙයි එතන කෘත්‍ය කරන්නේ. අවිද්‍යාව සමග යෙදුණු ලෝභය තමයි එතන කෘත්‍ය කරලා තියෙන්නේ. මොකද දැන් පේන්නේ අවිද්‍යාවේ කෘත්‍යයට වැඩිය ලෝභයේ කෘත්‍යය. අරමුණේ ඇලෙන බව. හැබැයි ඒ විදිහට අරමුණේ ඇලෙන්නේ නැහැ අවිද්‍යාව නොතිබුණා නම්. මුලින් අවිද්‍යාව තමයි ඇති වුනේ. අවිද්‍යාව නිසා අරමුණ විපරීතව ගත්තා. විපරීතව ගත්ත නිසා ඒ අරමුණේ හොට ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන් කියලා මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. නමුත් ඒකයි අර දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වන්නේ, අවිද්‍යාව කියලා පෙන්වෙන්නේ නැතුව. නමුත් ඔගේ මූලය අවිද්‍යාව තමයි. නමුත් අපිට දැන් ප්‍රකට වෙලා තියෙන තණ්හාවේ, ඒ වගේ දැන් මතු වෙලා තියෙන ලෝභේ. නමුත් ලෝභය නැති කරන්න ගියාම උට අවිද්‍යාව දක්වා යන්න වෙනවා කියන මේ පටිච්චසමුපාද න්‍යායක් තියෙනවා. ඊළඟ සර්ණ
ස්වාමීන් වහන්සේ, අර ස්වාමීන් වහන්සේ විස්තර කරේ සූත්‍රයක් අනුසාරයෙන් ස්වල්ප වශයෙන් අර තථාගතයන් වහන්සේ කිව්වා කියලා කාමයන්ගේ ආධිනව බහුල වශයෙන් නොබැලුව නිසා, නෙක්ඛම්බේ සැපය බහුල වශයෙන් නොඇලුව නිසා තමා කාමයන්ට වැඩිපුර ඇදිලා යන්නේ කියලා ඒ සූත්‍රය කොහොම වටිනවා කියලා තේරුම් ගත්ත ස්වාමීන්
වහන්සේ. ඒක බුද්ධ දේශනාවෙම තියෙන එකක්. මට ඒක මේ හරියටම සූත්‍රයේ තැන මතක නැහැ, අංගුත්තර නිකාය කියලා මතකයි. ඒක ඒ සද්ධාවෙන් ගන්න එක ඒකාන්තයෙන් එහෙම සූත්‍රයක් තියෙනවා.
බොහොම පිටතින්
ආන්සයි
ස්වාමීන් වහන්සේ, අර ඉස්සෙල්ලා බංගානුපස්සනාව ගැන කියනකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කරානේ සංස්කාරයන්ගේ උදය ඉක්මවා බංගේම සිහිය පිහිටනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ බංගේ සිහිය පිහිටනවා කිව්වහම ඒ කියන්නේ අපි මේ හේතු නිසා ඇති වෙච්ච එක හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක ගැන, ඒ ගැන මේ සිහි කරනවා කියන එක නේද ස්වාමීන් වහන්සේ? එහෙම නැතුව මේ කියන්නේ නිරෝධය අනුපාදය දකිනවා කියන එක නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ එතන කියන්නේ?
ඒක තමයි. ඒ මේ නිවන දකින්නවා කියන එක නෙවෙයි, සංස්කාරයන්ගේම බිඳීම වැටහෙනවා. එතකොට ඇතිවීම නැතිවීම පේනවා. එතන කියන්නේ උපාදේ අත්හැරලා නිරෝධය නැති වෙන බව පේනවා. එතකොට ඒක මේ නිවන නෙවෙයි, සංස්කාරයන්ගේම හටගත්ත දේ බිඳෙන බව දැකීම තමයි. ඒක මේ අපි ඒ අර චුට්ටක් ඒ වචන ඔස්සේම ගියොත් ඒ ඕකේ අර්ථය කියලා තියෙනවා. නමුත් ඒවා සමහර විට අපේ සමාහිත එක වේගවත් බව නිසා හෝ මේක වැටහෙන්නේ නැහැ. ওই වචන මේ සංස්කාරයන් කෙරෙහි මේ සංස්කාරයන් හටගෙන නිරුද්ධ වෙන බව ඔහුට තේරෙනවා කියනකොට මෙතන තියෙනවා මේ සංස්කාරයන් පිළිබඳව මේ කියන්නේ. ඒතකොට හටගත් දෙයක් ගේ නිරුද්ධ වීම මිසක් නිවන පිළිබඳව අනුපාදයේ පිළිබඳව කියන කතාවක් නෙවෙයි. ඒ නිසා ඔය දැන් මේ වැඩපිළිවෙල ඔක්කොම ගත්තාම ඔය මාර්ගඥානයේ දක්වාම ඊට මෙහා ඔක්කොම පෙන්වන්නේ සංස්කාරයන්ගේ ස්වභාවය. ඒ වගේ කලකිරීම, ඒ වගේ නොවැළීම, ඒ වගේ ආදීන, ඒ වගේ භංගය තමයි පෙන්වන්නේ. මාර්ග ඥානේ තමයි ඔය අරමුණු කරන්නේ නැතුව නිවන කියන කරමු වෙන්නේ මාර්ග ඥානේ කතාවෙදි විතරයි. ඊට මෙහා හැම එකම ගෝත්‍ර භෝඥානෙටත් ටිකක් වෙනස්. ඊට මෙහා සියල්ලේම අරමුණ සංඛාරය. ඔය කියපු ස්කන්ධ ධාතු ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව, ඒ වගේ ආදීනව බය, ඒ වගේ මිදෙන්න හිතෙන බව කියන මේවා ඔක්කොම සංස්කාරයන් පිළිබඳවයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඒ විදිහටම අපි බලන්න ඕනේ. එහෙම ඇත්තටම එතන මේ ඒක අපිට හරියම වුණ නැත්නම් අපිට මේ සංස්කාරයන්ගෙන් කලකිරෙන සංකාරයන්නි බලන්නේ. ඉතින් ඒ නිසා ඒක නිවන හැටියට සැලකුවොත් මේ ඔහුට ඒ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අනේ නිසා මේක හොඳයි, ඒ නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් මේක නැවත අපි කතා කරන්න ගත් එක. ඒ කියන්නේ මේ හැම එකක්ම සංස්කාරයන්ගේම ලක්ෂණ බැලීමක් ගැන තමයි මේ කියවෙන්නේ.
කොහොමද පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මතක දවසේ සැකච්ඡා කිව්වා කිලිමුට වගේ පෙරමයික ප්‍රශ්නයක් අල්මත්ම ගන්න අපි හොඳනේ. මේ ස්වාමීන් වහන්සේ අපි කරනා වූ මේ සංකාර ගැන හිතන එකකොට කුසල් සංකාර පවා කුසල සංකාර පවා මේ ඒ සියලු ධර්මයන් මේ පීඩන සංකත එහෙම සන්තාප වශයෙන්ම සිදුවෙන බව මේ ලෝකෝත්තර සිත් තුළ පවණයි මේ පීඩන භාවයේ නැති කියන කාරණාවත් කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න කියන්නේ පීඩන කියන්නේ පෙළෙන ස්වරූපය සහ සන්තාප කියන්නේ දවන ස්වරූපය වගේ නම් මේ ලෝකෝත්තර සිත් තුළින් මෙහා තියෙනවා අනිකුත් සිත් තුළ පවා මේ කොහොමද පීඩන භාවයේ සන්තාප භාවයේ තියෙන්නේ ස්වාමීන්
වහන්සේ. එතන කිව්වේ දැන් ඒ ඊට මෙහා තියෙන ඥාන ගත්තහම ඒ ඥානවලට අරමුණු වෙන්නෙම ඔය කියන පීලන සංකත වූ සංස්කාරයන් කියන එක මම මුලින් මතක් කරේ. නමුත් අපි ඔය කාරණාව මෙතෙන්ද ගත්තොත් ඒ ඥාන ගත්තත් පහළ වෙන්නේ මේ හැම එකක්ම මේ කාමාවචර ඥාන සම්පෝවිත සිත් වලින්. ඒවා මේ සංකත ධර්මයන් ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. එතකොට ඒ මාර්ගඵල ඥාන වලට මෙහා ඒ ඥාන දැන් අපි කියමුකෝ ඒ කියන භංග ඥානෙ, බහිතුපට්ඨාන ඥානෙ කියන මේ ඥානෙ ඒත් මේ සංකත සිතකටමයි ඇති වෙන්නේ. එතකොට මේක අපි ආරක්ෂා කරගෙන මාර්ග ඥානයක් දක්වා උපදවා ගත්තේ නැත්නම් මේක පිරෙහෙන්න පුළුවන්. මේක පිරෙලා ආපහු මුලට වැටෙන්න පුළුවන්. මේ ඒ පවත්වාගෙන ගියේ නැත්නම්. ඉතින් ඒ නිසා ඔහු මනස වෙනස් කරොත් හරි මොනවා හරි දෙයක් නිසා ඔහුට මේක අත්හැරුණොත් ආපහු මේක ඔහුට යට ගිහිල්ලා මාර්ග ඥානය අහිමි වෙන්න පුළුවන්. ඉතින් එතන එහෙනම් මේක පෙළෙන බව කියන එක තියෙනවා, උත්සාහයෙන් මේක කරගෙන යා යුතු බව. ඉතින් නමුත් මේ වගේ තැනකටපත් වෙච්ච කෙනෙක් ලේසියකට දුගතියට යන්නේ නැහැ. ਉਹ මොකද සෑහෙන මේවා පිළිබඳව බලලා මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙනවා තමන්ට යහපත් අරමුණ. ඒක වෙනම කතාවක්. නමුත් මේ වගේ ධර්ම ස්වභාවය ගත්තාම කියනවා මාර්ගය ඵලය විතරයි සම්මත්ත නියතෝ රාසි කියලා කියන්නේ. ඒකටයි නියත වචනයක් දෙන්න පුළුවන්. අනිත් එකම අනියතෝ රාසි. ඒවට ධානුපව ඒවට අපි නියතත්වයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ මේ වගේ සංකත බව තියෙන නිසා හටගෙන නිරුද්ධ වෙන බව දින ඒ ඥාන වේවා ඒ සිත් වේවා මේවා පෙළෙන ස්වභාවය කියලා කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් හට ගන්න දේවල් මේවා. උත්සාහයෙන් උපද්දවා ගන්න දේවල්. මේවා මේවද හටගෙන නිරුද්ධ වෙන දේවල්. ඉතින් ඒ නිසා ඒ අර්ථයෙන් මේ වගේ තියම් පිළීමක් නැතුව නෙවෙයි. නමුත් ඒ පිළීම අපි ගන්නේ නැහැ. අපි ගන්නේ ඊට එහා තියෙන මේ අකුසලයක් එක්ක මේ අකුසල සංස්කාරයක් එක්ක බැඳිච්ච පිළීම පිළිබඳව තමයි අපි මෙතනදී විපස්සනාවට සලකා ගන්නෙ.
සත් අපි වෙනම අද දවසේ දිසාකච්ඡාව ඉමා කරමු. අද දවසේදී අපි මේ කම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කරා ශ්‍රී ලංකාවේ සිට පුජපාද මාතදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තථාගත දේශනාවේ තියෙන ගැඹුරම තැන් වලින් අපිට ධර්ම කාණ්ඩයන් පැහැදිලි කර දෙනවා. කොහොමද නැත්නම් මේ ධර්ම කාණ්ඩයන් පැහැදිලි කර දෙන්නේ ඒ සුද්ධ දේශනා වලට ඒ තීන තැන් වලට අපි පෙන්නමින් යොමු කරමින් මම හිතන්නේ ප්‍රථම වතාවට අපිට මේ ආකාරයට ධර්ම දේශනා වලට සවන් දෙන්න ලැබෙන්නේ ඒ තීන තැන් මේ විදිහට තකමින්ම ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාව ඉතින් දැන් අන්තනාමී වෙස්ටරණි බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා ගෞරවනීය සංඝරත්නය ඔබ වහන්සේ මේ කරන්නා වූ උතුම් උතුම් දානමය පුණ්‍ය ක්‍රියාව හේතු වෙමින් ඒ වගේම මේ බොහෝ දෙනෙකුට ඇතිවන්නා වූ සාගත සිත් අනුභවයෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මොහොතකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසලයන් හේතුවක් වේවායි කියා ප්‍රාර්ථනා කරන සංඝරත්නය එසේ ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට යොමු වෙන සාදුක්
දැයි අද දවසේදී අපි මේ සාකච්ඡාව හමාර කරනවා මේ දක්වා අපි පැය දෙකකට වැඩි කාලයක් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව තුළින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පුළුවන් ආකාරයට පැහැදිලි කරගන්න විවරණය කරගන්න තේරුම් ගන්න උත්සාහවත් වුණා. ඉතින් මේ ධර්ම දානමය කුසලය ඉතාමත් ශ්‍රේෂ්ඨ අර්ථවත් කුසලයක්. ඉතින් මේ කුසලයේ සහ ඒ කුසලයේ බෙදා හරින හැම දිනාටමත් ඒ සඳහා උදව් උපකාරන අයටත් සාසම්බන්ධ වින් ශ්‍රවණය කරමින් අහන හැම දිනාටමත් ඔබ අප හැම දිනාටම දෙවියන් ඥාතීන් ඇතුළු යම්තාක් මේ පිළිබඳව යම් සිතේ සැනසීමක් ලබා ගන්නවා නම් ඒ සියලු දෙනාත් සිහිපත් කරමින් මේ අවස්ථාවේ ජනිත වූ සියලු කුසල සම්භාර ධර්මයෝ දෙවියන් ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම අපි හැම දිනාටමත් මේ කුසල බලයෙන් තව තවත් ධර්මඥානය පහළ කර ගැනීම සඳහා අවශ්‍ය සී සද්ධර්මයේම අහන්න දකින්න ලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ලැබීමෙන් තව තවත් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න මේ කුසල ශක්තිය අපිට උපනිශ්‍රේ වේවා. ඒ සඳහා අවශ්‍ය කායික මානසික සැනසෙල්ල නිදුක් නිරෝගී භාවයේ ප්‍රත්‍ය පහසුකම් බාධක කරදර දුරු වෙලා මේ සඳහා අවශ්‍ය උපකාර ධර්මයන් සැලසීලා සුවසේ නිදුකින් පහසුවෙන් සුඛාපරිපදාවෙන් මේ මාර්ගය උපදවා ගන්න නිර්වාණය කරා පැමිණීම සඳහා මේ සියලු කුසල් අප හැම දෙනාටම උතුම් පාරමිතාවක් වේවා නිවන් පිණසම වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාලයේ පුරාවට අපි සිතින් කයින් වචනෙන් යම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් සියලු වරදට ත්‍රිවිධ රත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ප්‍රාර්ථනා ගාථාව කියලා අපි මේ දේශනා මාලාව අවසන් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සුපත්තේවා
සාරිත්තාදීතා ආගතං අදහං සද්දාසීතදාවාසං බුද්ධ පුත්තං නමාමහ සාරි සාරි සාරි.